භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙයි. එහෙනම් අපි දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ බොහෝ වටිනා දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න. කෙටියෙන් අපි මතක් කරන්නට ඕනේ, අපි හැම දෙනාම නොයෙක් නොයෙක් අදහස් ඇතුව මොන මොන විදිහට හරි මෙතන හිටියට අපි හැම දෙනාම ජීවිතයට සැපසෙන සිල්ල දෙක හොයාගෙන අති දීර්ඝ ගමනක යන අය. අද මේ ජීවිතයේ උපන්න දවසේ ඉඳන් මේ දක්වාම හැම ඉරියව්වක්ම උදව් කරගෙන හොයන්නේ සැප සතුට දෙක. ජීවිතයේ තුල තියෙන දුක අයින් කරන්න සැප ළඟා කරගන්න. ඉතින් ලෝකෙ තුල අපි දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැති හින්දායි සැබෑවටම සැප සතුට ළඟා කරගන්න පුළුවන් ක්‍රමයක් හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සැප සැනසෙල්ල සොයාගෙන යන ගමන මඟ අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ ගැන අපි ටිකක් අද කතා කරලා ඉගෙන ගනිමු. ඒකම මුතු අවධානය අහගන්න නිවන් දකින්න බොහොම පහසු කෙටි ක්‍රමයක් මම පෙන්නනවා. එතකොට යමක් කරන්න ඉස්සෙල්ලා අපිට ඒක කරන්නේ මොකටද කියන කරුණ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ යම් තැනකට යන්න ඉස්සෙල්ලා යන්නේ කොහටද කියන ලිපිණිය තියෙන්න බෑ. ඈ ඊට පස්සේ ලිපිණිය තමයි සන්තකේ තියාගෙනයි අපි යන්නට ඕනේ. ඒකෙදිත් අපි හැමදෙනාම දැන් අවුරුදු ගානක ඉඳන් බණ භාවනා කළා, ධර්ම සාකරුණු කතා කළා, සාකච්ඡා කළා. ඒකෙදි අපි නිතරම මතක් කළ එක දෙයක් තිබුණා. ඒ තමයි අපිට ඇහැට පෙනෙන පැත්තේ රූප, ඒ කියන්නේ ඇහෙන් එහා පැත්තේ ඇහැට පෙනෙන රූප පැත්ත, කනට ඇහෙන ශබ්ද පැත්ත, නාසයට දැනෙන ගන්ධ පැත්ත, තවකටකට බාහිර ආයතන පැත්තේ අපිට හිතෙන්නේ තව සත්ත්වය පුද්ගලයෝ ඉන්නවා කියලා. බොහොම වටිනා රන් රිදී මුතු මැණික් වගේ වස්තු බාහිර තියෙනවා කියලා. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්, ඇසුරු කරන්න පුළුවන් නොයෙක් කර්ම කාරණා තියෙනවා වගේ අපිට තේරෙන්නේ අපේ ලෝකෙ හැදිලා තියෙන. එහෙම තැනක අපි ඉගෙන ගත්ත සතිපට්ඨානය උදව් කරගෙන සතිපට්ඨානය වඩලා අපිට යම් කිසි පුද්ගලයෙක් පෙනෙන තැනක ගත්තහම ඒ පැත්තේ රූපේ පැත්තේ තියෙන සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූප ඡායාවක් තියෙන කියලා අපි කතා කරපේ. දැන් ටීවී එකේ පෙනෙන රූපේ සත්ත්ව පුද්ගලෙක් නෙමෙයි, නිකන් රූපයක් තියෙන. ඒ වගේ ඇහැට පෙනෙන පැත්තේ තියෙන්නේ කන බොන බත් පාන් කෝපි මුංගට මම පෙර මතක් කිරීමක් කරන්න මෙතන නෙමෙයි මේ භවනා කරන්න තැන. කන බොන ආහාර පානයන්ගෙන් හැදුණු දැන් බත් ඇටයක්, පාන් කෑල්ලක්, මුං ඇටයක්, කඩල ඇටයක් බලන්න කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. ඉබ්බඳු කන බොන ආහාර නිසා තමයි මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ. එතකොට ඒ වගේ ඒකෙන් කියනවා කනගුණ ආහාරය සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි නම් ඒ නිසා හැදුණු රූපය සත්‍යයේ පුද්ගලයේ නෙමෙයි. ඒකයි දැන් කෙනෙක් මරුණාම රූපය බලන්ඩ ඉදිමිල නිල් වෙලා පුපුරල පෝජාසාරය ගලලා පොළොවට පස්සෙලා යනවා. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙලා පෙන්නවා මේ ලෝකේ හම්බ වෙන තැනක තියෙන හැම රූපයක්ම සත්තු පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්මයි. ඔකට කියන සත්තු පුද්ගල ආත්ම භාවයෙන් තොරයි, තොර නිසා ශුන්්‍යත ලක්ෂණයක් තියෙන. බාහිර රූප ශබ්ද වල තියෙන මොකද්ද? ශුන්්‍යත ලක්ෂණය. එතකොට අපි අර රුපියල් 5000 කුලී උපමා කරලා කතා කරුවානේ. පොඩි ළමයෙකුත් දැක්කත් අපිත් දැක්කත් පොඩි ළමයට අරක වටිනාකම තේරෙන්නේ නැහැ. පෙනීම සමානයි. නමුත් අපිට 5000ක් කියලා අපි ගන්න නැමෙනවා. පොඩි ළමයට වටිනාකම තේරෙන්නේ නැහැ. ඉරලක් දාන්න පුළුවන්. එතකොට 5000 යමක වටිනාකම දැනෙනකම තියෙන්නේ මනසෙ මිසක පෙනෙන පැත්තේ නෙමෙයි කියලා. එතකොට එහෙනම් ඒකෙන් කියනවා මොකද්ද? ප්‍රාර්ථනා කටයුතු වස්තු කිසිවක් බාහිර ආයතන ටිකේ නැ අප්‍රනිහිත ලක්ෂණයක් තියෙන. සත්පුද්ගල භාවයෙන් යුක්ත කිසිවක් නැ ශුන්්‍යත ලක්ෂණයක් තියෙන බාහිර ආයතන හයේ. ඊට පස්සේ ප්‍රාර්ථනා කටයුතු කාමාදී කිසිම වස්තුවක් බාහිර ආයතන තුල නැ. එතන තියෙන්නේ අප්‍රනිහිත. අප්‍රනිහිත කියලා කියන්නේ පණිත කියලා කියන ප්‍රාර්ථනා කරන. අප්පණිද අප්පණිදි කියලා කියන ප්‍රාර්ථනා නැහැ. අප්පණිහිත ලක්ෂණයක්. ඒක ප්‍රාර්ථනා කොටිට කිසිවක් හේතුල නැති ලක්ෂණයක් තමයි ස්කන්ධ ටිකේ තියෙන්නේ. ඒ වගේ මේක හොඳයි මේක නරකයි කියලා ඇලෙන්න ගැටෙන්න පුළුවන් නිවිති කිසිවක් බාහිර ආයතන ටිකේ නැහැ. අනිමිත්තයි. ඊට පස්සේ ඔන්න දැන් අපි ඉගෙනගත්ත බාහිර ආයතන ටික ශුන්්‍යත අනිමිත්ත අප්‍රනිහිත ලක්ෂණයකින් යුක්තයි කියලා. ඊට පස්සේ අලුතෙන් අපි තව ටිකක් කතා කළා. ඒකම ඒ ස්කන්ධ ටිකද හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා අපි කණ්ණාඩිය උපමා කළා. කණ්ණාඩියකට ඡායාවක් වැටුනොත් හොඳට අහන්න කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඡායාවක් වැටෙනවා. අහකට යනකොට ඒ ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ නැතිවීම සඳහා අපි කළ යුතු කිසිවක් නැහැ. කළ යුතු කිසිවක් අවශ්‍යත් නැහැ. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්මතාවයක්ම තියෙනවා. කණ්ණාඩි ගැන නෙමෙයි මම කියන්නේ, කණ්ණාඩි රටේ ඡායාව ගැන. ඡායාව ගැන. එතකොට ඒ වගේ අපිට ඇහෙන් යම් රූපයක් බලනකොට බලන රූපෙ පැත්තේ තියෙන තිබුණු හැමදාම ඇත්ත තමයි සත්වපුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත රාග දේශ මොහ නිමිති වශයෙන් ඇසුරු කරන්න බැරි අනිමිත්ත ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් නැති අප්‍රනිහිත ලක්ෂණයක් තියෙන්නේ. හරියට ටීවී එකක් ඇතුලේ රත්තරන් මාලයක් වෙනනවා නම් මණිකක් වෙනනවා නම් ඈ පිළිරවනේ අපිට. නමුත් ගන්න අත දාන්නේ නැති ඇයි ඒක දකිනකොට ඡායාවක් කියලා අපි හැඟීම තියෙනද වටිනාකම ඊයේ දෙන්නේ නේද? ඒ වගේ තමයි මේ සැබෑම ලෝකෙ තිබුණු දේ. ඒකම කණ්ණාඩි තිබුණාම පෙනෙන දේ අහකට යනකොට නැති වෙනවා වගේ ඇහෙන් අපි යමක් දැක්කොත් අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්මතාවය මේ ලෝකේ හැමදාම තිබුණු හැමදාම තියෙන ඇත්තක්. නමුත් ලෝකෙට ඒක පේන්නේ. ලෝකෙට ඒක පේන්නේ ලෝකෙට හිතෙන්නේ දැකපු අහපු දේවල් තාම තියෙනවා කියලා. තේරෙනවා නේද? අපි නිකමට කියමු අපි හිතාගෙන ඉන්නේ අපි කියන්නේ අතීතය නිරුද්ධ වෙච්ච එක කියලානේ නේද? නමුත් අතීතය නිරුද්ධ වුණා කිව්වට අපේ හැඟීමක් තියෙනවා මෙහෙම. දැකපු අහපු දේවල් නම් ඔක්කොම තියෙනවා. නමුත් කාලය විතරක් ගෙවිලා ගිහිල්ලා වගේ තැනකින් තමයි අපි අතීතය හඳුනගෙන තියෙන්නේ. දැකපු අහපු ගනුදෙනු කරපු ඔක්කොම වස්තු තියෙනවා. නමුත් කාලය විතරක් ගෙවිලා ගිහිල්ලා වගේ තැනකින් අපි අතීතය හඳුනගෙන තියෙනවා. නමුත් අතීතය නිරුද්ධයි කියන එකෙන් කියන්නේ දැකපු අහපු දේවල්ම නැතිවීමට ගිහිල්ලා මිසක කාලය කියන එකක් කියන්නේ මේ දැකපු අහපු අපි ගනුදෙනු කළ සියලු සිද්ධාන්තයන් නිරුද්ධම වෙලා නැතිව වෙලා ගිහිල්ලා කියලා. අතීතය නිරුද්ධ වෙලා කියන එකෙන් කියන්නේ අපි යමක් දැක්කනම්, ඇහුවනම්, කිව්වනම්, කළානම් හැම දෙයක්ම නිරුද්ධ වෙලා කියන එක. එතකොට මෙන්න මේ යං කිංචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන වචනයෙන් කියන්නේ ඇහින් යම් රූපයක් දැක්කොත් අපි අහකට යනකොට දැක්කපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. කනින් ශබ්දයක් ඇහුවොත් අහපු ශබ්දේ ඉතුරු නැතුවම නැති වෙනවා. නාසයෙන් ගඳ සුවඳක් ලැබුවොත් ලැබුණු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. දිවෙන් රසයක් වින්දොත් ඉතුරු නැතුවම නැති වෙනවා. හයෙන් යමක් ස්පර්ශ කළොත් ඒ ස්පර්ශය නිසා හට ගන්නා වූ වේදනාවක් වෙන ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ අධ්‍යක්ෂණය ඉතුරු නැතුවම නැති වෙනවා. සිතේ යමක් හිතුවොත් ඒ හිතනදී ඉතුරු නැතුවම නැති වෙනවා ඒ ගාමකට. කියන ධර්ම ධාතුවක් තියෙනවා. දැන් ඔන්න ඔය හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක අපිට පේන්නේ. ඒකට තමයි නිවන පේන්නේ කියලා කියන්නේ. නිරෝධය පේන්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජමල් විරජං වීතමලං ධම්මචක්කෝ මොදපාදී. හටගත්ත හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම හේතු නැතිව නැති වෙනවා කියලා දකින්නවනම් අන්න ඒක කෙලෙස් මල නැති කෙලෙස් රජස් නැති ධම්ම ඇහැ. ඒ ධම්ම ඇහැ නැති හින්දා ඒ නිරෝධයේ දකිනා නුවණ නැති හින්දා අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි තුල දැකපු අහපු දේවල් ඇති බවට මනස තුල සකස් වෙනවා. තේරෙන්නේ? දැන් අපිට දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කියලා හිතෙනවා. දැන් මෙතනදී මම මට පෙන්වන්න ඕනේ මෙච්චරයි. බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙලා මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ලෝකයට නොපෙනෙන ස්පර්ශ ආයතන හය ඇත්ත පෙන්වනවා. මොකක්ද ඇත්ත? සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යතයි, අනිමි රාග දේශ මොහ නිමිති නැති අනිමිත්ත ලක්ෂණයක්, ප්‍රාර්ථනා කටුතු කිසියක් නැති අපනිහිත ලක්ෂණයක්, හේද එබඳු ස්කන්ධ ටිකද හටගෙන නිරුද්ධව වෙනවා කියලා පෙන්වනවා. ඔන්න දැන් ඕක ඔය ඇද්දැකීම ඕක තමයි යථාර්ථයේ සත්‍යය. තේරෙනවා නේද? ඔන්න ඊතර ඉවර. දැන් ඔය ඇත්ත නොදන්නාකම නිසා නොදකින්නකම නිසා ඒ ඇත්ත නොදන්නාකම නිසා නොදකින්නකම නිසා ඒ නොදන්නාකමට නොදකින්නකමට කියන අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල අපේ මනස තුල සකස් වෙලා තියෙනවා දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කියලා ඇති බව. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපේ මනස තුල සකස් වෙලා තියෙනවා බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නාකම. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙලා තියෙනවා බාහිර කාම වස්තු කාම භාණ්ඩ තියෙනවා කියන ලක්ෂණය ගතිය. ඒකට කියනවා මේ අපි සංකතේ සකස් කරගෙන කියලා. සංකතං අபிසංකරොන් තීති සංඛාරෝ. සංකතය පිළියෙල කළා සකස් කරන කමටයි සංකතය කියලා සංස්කාර කියලා කියන්නේ. දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති බවට සකස් කරගත්ත ලෝකය අපිට ඇත්ත වෙලා හින්දා අපි ඒ තුල හැසිරි ඒක තුල කතා කර කර ඒක තුල ක්‍රියා කරන හින්දා ඊතර ඉවුරේ තියෙන ඇත්තට ලං වෙන්නේ අපේ මනස. ඊතර ඉවුරේ තියෙනවනේ ශුන්්‍යත අනිමිත් අපනිහිත ලක්ෂණයක් තියෙනවා. හටගත්ත දේ නිරුද්ධයි කියන ඇත්තක් තියෙනවා. ඔය ඇත්ත නොදන්නාකම නිසා අපේ මනස තුල ඒ ඇත්ත නොදන්නාකම මුල් කරගෙන අවිද්‍යා පත්‍ය සංකාර කරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙනවා. දැකපු හැම දෙයක්ම තියෙනවා කියලා ගතිය. අපි ඒක ඔප්පු කළා වුණනම් බලන්න පුළුවන්. දැන් මං ඉන්න කුටි ඈ ඇතුලේ කාමරේ මොන මොන බඩු ටික මොන මොන විදිහට තියෙන කියලා ඕගලන්ට දැකපු නැති කෙනෙකුට කියන්න පුළුවන්ද? සේ කරන්න පුළුවන්ද? බෑ. නමුත් ඕගොල්ලෝ ගිහලා බලලා ආවොත් බලපු සිද්ධාන්තය නිරුද්ධ. නමුත් ඕගලන්ට දැන් ආපහු සිහි කරන්න පුළුවන් මෙහෙම තියෙනවා කියලා. එතකොට ඒ සිහි කරන්න පුළුවන් හැකියාව අපි හඳුනාගත්තේ නැහැ. දැකපු සිද්ධාන්තය නිරුද්ධ වෙලා දැකපු දේ නිරුද්ධ නිරෝධ බව නොදන්න අවිද්‍යාවේ මාතුල සකස් වෙච්ච සිද්ධියක් නේද කියලා අපි දන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ සිහි කරන දේ අතන තියෙන කුටිය දෙයමයි කියලා හිතෙන්නේ. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙච්ච සංස්කාරයක් කියලා හඳුනාගන්න පුළුවන්කම හම්බ වෙන්නේ අපිට අසංකත ධාතුවට සාපේක්ෂවයි. සංකතයේ විද්‍යමාන වෙන්නේ අසංකතයට සාපේක්ෂවයි. ඒ කියන්නේ දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියන නුවණක් තිබුණොත් තමයි එහෙනම් මේ සකස් කරගත්ත එකක් මනස තුල අවිද්‍යාව ප්‍රත්‍ය නේද කියන උත්තරය හම්බ වෙනවා. නැත්තම් හිතෙන්නෙම දැකපු දේ තියෙනවා කියලා හිතනකොට මානසික විතර්කයක් හැටියට සංස්කාරයක් හැටියට හම්බ වෙන්නේ තියෙන දේම සිහි වෙනවා කියලා බාහිරයට නැමෙනවා මනස. එතකොට දැන් උත්තරයක් ගන්න අපි මේ සතිපට්ඨානේ වඩලා භවනා කළා බාහිර ස්පර්ශ ආයතන 6 සත්‍ය ලක්ෂණ ටික අහලා දැනගත්ත ශ්‍රුතමේ ඥාණයෙන් කල්යාණ මිත්‍ර ඇසුරෙන් බාහිර ස්පර්ශ ආයතන 6 තියෙන ශුන්‍යත අනිමිත් අප්‍රණීත ලක්ෂණය සංකත පරමාර්ථ ලක්ෂණය ඉගෙන ගත්තා. ඒකද හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අසංකත ලක්ෂණයත් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති ඇයි ඔය ටික ඔය ඇත්ත නොදන්නා කාලේ නොදන්නා කමට ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ලෝකයක් අපි ගාව තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා. මෙන්න මේ ලෝකය අද අපිට ඇත්ත වෙලා එතනම ඒ කියන්නේ හිතෙන්ම හිතනවා කෙනෙක් ගැන එයා එක්ක සතුටු වෙනවා එයා එක්ක දුක් වෙනවා එයාට මෙහෙම කියනවා මෙහෙම කරනවා කියලා පංච උපාදාන ස්කන්ධ ලෝකයකම හැතිරෙන නිසා අර එතරී උරට අපේ මනස ලං වෙන්නේ නැහැ. සත්‍ය අපිට සාක්ෂාත් වෙන්නේ නැහැ. ඇත්ත තියෙන තැනට අපි යන්නේ නැහැ. තේරුණා නේද? දැන් මෙතරී උර කියලා කියන්නේ අපේ මනස පැත්ත පංච උපාදාන ස්කන්ධ ලෝකයේ අපිට ඒ ලෝකේ අඩුවක් නැතුවම දැක්කපු වහපු හැම දෙයක්ම බාහිර තියෙනවා කියන එක තේරෙනවා. බාහිර සත්වයේ පුද්ගලයෝ ඕනතරම් අය ඉන්නවා කියලා තේරෙනවා. ඈ සතුටු වෙන්න පුළුවන් රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකඩම් තියෙනවා කියලා අපිට හිතෙනවා. අපේ මනස තුල තියෙන්නේ බාහිර මෙහෙම දේවල් තියෙනවා කියන මානසික මට්ටම. ඒ හින්දායි අපි නැවත නැවත අපේ මනස තියෙන දේ සිහි කරලා හොයාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා බාහිර ආයතන තුල එහෙම සිද්ධාන්ත කිසිවක්ම නැහැ. හටගෙන නිරුද්ධම වෙන සිද්ධියක් තියෙන කියලා පෙන්නනවා. දැන් අර ඇත්ත පෙන්නුවට ඒ ඇත්ත ලෝකෙට හැමදාම වැහිලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන ඔළුවක් තියාගෙන ඉන්න මේ ලෝකයට බාහිර තියෙනවා කියලා ආලෝකයේ දැකලා ඒකට පයින් පළඟැටියා වගේ අපි අපේ මනස ඡායාවට රැවටලා ඉදිරියට එළියට පයින්කම දැකලා දුකට පයින්කම දැකලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ බාහිරට පැනලා වැඩක් නැහැ බාහිර තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් කියන එක දකින්න පෙන්වන්න. එතකොට දැන් අපිට උත්තරයක් තියෙනවා මෙතන ඉඳලා අපි ඊතරේ උරට යන්න ඕනේ. හැබැයි අපි ගාව තියෙන ලෝකය ඇත්ත වෙලා ඒකට උත්තර බඳින තාක් අපි අතෙන්ට යන්නේ නැහැ කියන එක මතක තියෙන්න ඕනේ. හිතට සිහි වෙලා හිතෙන් සිහි කළා ගනුදෙනු කරන පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇත්ත වෙලා හැසිරෙන තාක්ම අර සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ අපිට. බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධයක්. ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ දර්ශනයක්. අර ඇත්ත ඇති හැටි පවතින ටික තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔන්න උතනට ගිය දවසට සියලුම භවය නිරුද්ධ වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක සම්පූර්ණ ගෙවිලම යනවා. අර සත්‍ය ලක්ෂණය ගාවට ගියාම සත්‍යයේ ගාවදී සිසිල් වෙනවා නිවෙනවා. එතකොට දැන් අපිට ඕනේ මෙතර ඉඳලා එතරට යන්න. හරිද? දැන් අර ටික පේන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒකයි නිවන පේන්නේ නැහැ කියලා කියන්නේ. නිවන හැබැයි දැක්ක යුතු දෙයක්. ඔය කියපු අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත ලක්ෂණ ටික ඔගොලු නුවණින් දැක්ක යුතුයි කවදා හරි. දැක්කපු අහපු දේවල් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඔගොලු කවදා හරි දැක්ක යුතුයි. ඉස්සෙල්ලාම දවසේ දැක්කහම දැකපු දවසට කියන දික්ටි සම්පන්නයි කියලා. හරිද? එදාට කියනවා නිවන දැක්කා කියලා. එදාට කණ්ණාඩියට වැටෙන ඡායාව අහකට යනකොට නැති වෙනවා කියලා අපි පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? එහෙනම් අපි මේක දකින හින්දානේ යම් දවසක් තියෙනවා දැකපු දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන දවසක් තියෙනවා බුදුහාමුදුරුවෝ කියපු හින්දානේ මේ අපිම දකින දවසක් එනවා. අන්න එදාට තමයි ditthi sampanna කියන්නේ. ඉස්සෙල්ලාම දැක්කහම. ඊට පස්සේ යාට හයියක් වෙන ඇත්ත මෙහෙම එකක් තියෙනවම තමයි කියලා ඒ දර්ශනේ පන්නගෙනම යන්න පුළුවන්. එතෙන්ට එනකන් තමයි රකින්න වෙන්නේ කියන්නේ. එතකොට දැන් ඔන්න ඔය නිවන් දකින්නයි අපි යන්නේ. තේරෙන්නේ නේද? දකින්න හැම දෙයක්ම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙලා අහන හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙලා කියන එක දැක්කොත් අපේ මේ ලෝකෙ හිටින්නේ නැහැ. අහලා තියෙනව නේද නිවන දැක්කොත් භවය නැති වෙනවා. භවය තියෙනවද? නිවන නැහැ. හොඳයි. භවය කියලා කියන්නේ වෙන මොකක් නෙමෙයි. චේතනා භව. නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව. අද මෙහෙම ඉන්නකොට ඔබතුමියලාට කොළඹ තියෙනවා, ගෙදර තියෙනවා, ගෙදර මෙහෙමයි මෙහෙමයි දුවල අම්මලා තාත්තලා ඔක්කොම අතීතේ නිරුද්ධ වෙලා නැහැ. මේ භවයට අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන තුන් කාලෙම උදව් වෙලායි භවය හැදිලා තියෙන්නේ. භවය තුල තුන් කාලයක් තියෙනවා. ඒ ලෝකෙට අතීතේ නිරුද්ධ වෙලා නැහැ, අතීතය තියෙනවා. අනාගතේ පහළ වෙලා නූපන්න නෙමෙයි. නාගත ආවේ නැහැ කියන එක නමුත් ඇවිල්ලා ලෝකෙට. අනාගතය කියන එකක් ලෝකෙට තියෙනවා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙකම ජීවත් වෙන්නේ ලෝකෙ. තුන් කාලෙකම. එතකොට ඔය දැකපු අහපු දේවල් ඒ විතරක් නෙමෙයි මෙතන ඉඳලා ආපු ගමම් මග පොළව ඉඳලා මෙහෙම 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 පාරවල් තියෙනවා කියලා හිතන්න පුළුවන්. පුළුවන්. ඕක තමයි සංකතයේ මනස තුල සකස් වෙලා භවය. පොළොව ඇති තාක ආපහු පොළොවටම යන්න පුළුවන්. හරිද? මේ මනස තුල තමයි මේ ඔක්කොම මෙති ටික තියෙනවා 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 කියලා තියෙන්නේ. ඔය ටික තියෙන්නේ මොකක් හින්දද දන්නවද? ඔය භවයේ සකස් වෙලා තියෙන්නේ. නිවන දැක්කේ නැති හින්දා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක දැක්කේ නැති හින්දායි තමන්ගේ මනස තුල අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකතේ සකස් වෙලා මේ තියෙන සංකතං අபிසංකරොන්ති කියන සංකාරය. බැරි වෙලා හරි හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියලා දැක්කොත් ඕගලගේ මනස තුල සකස් වෙන්නේ දැකපු දේවල් තාම එහෙ තියෙන මෙහෙම 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 දේවල් තියෙනවා කියලා මනස තුල නිමිති සකස් වෙයිද තියෙයිද ඉතුරු වෙයිද? නිවන දැක්කොත් භවය හිටින්නේ නැහැ. හැබැයි භවය තිබ්බොත් නිවන පේන්නේ නැහැ. හටගත දේ නිරුද්ධයි කියන එක පේනවද? නැහැ. දැන් ආපු කාර් එක කියලා සිහි කළොත් ඕගලන්ට ඒක ඇති බවට තියෙන තාක් දැකපු දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. දැකපු සිද්ධාන්තයේ දැන් නිරුද්ධයි කියන එක පෙවුනොත් කාර් එක සිහි කළොත් මම මනසින් සිහි කරනවා කියන එක තේරෙයි. හැබැයි දැකපු දේ තියෙනවා කියලා බාහිරින් නැඹුරු වෙන්නේ නැහැ. දැකපු දේ ඉතුරු වෙන්නේ නැහැ. සිහි කරන්න පුළුවන්. නමුත් නිවන දැක්කොත් භවේ නැහැ. භවේ තිබුණොත් නිවන නැහැ. මෙන්න මේ භව නිරෝධයේ නිවන කියලා කියන්නේ. මේ භවයේ තුලයි දුක කියන එක තියෙන්නේ. භවයේ තුලයි ලෝකය කියන එක තියෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ලෝකේ අම්මලා තාත්තලා අයියලා අක්කලා ඒගොල්ලෝ මැරුණා කියලා එකක් නැහැ. අඬන්න ගලපෙන්න පුළුවන් මට්ටමට ඉන්න ඔක්කොම. හිටියා ඉන්නව ඉඳි කියන තැනකින් තමයි තුන් කාලෙම එකතු වෙලා තමයි භවය ඇදලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ භව නිරෝධයේ සඳහායි නිවන දකින්න කියන්නේ. නිවන් දැක්කොත් ඇති බවට විඳින්න තියෙන දුක ඕගොල්ලන්ගේ ජීවිතෙන් ගෙවිලා යනවා. භව දුකෙන් මිදෙනවා. මෙතන තියෙන වඩා දෝෂේ තමයි ඕගොල්ලෝ නිවන නොදක මෙහෙම භවය සකස් කරගෙන තිබුණොත් තියෙනවා ඉන්නවා කියන දේ සිහි කළ අද යම්සේ යයිද ඒ වගේ භවපච්චා ජාති මේ භවය තිබුණ තියෙනවා ඉන්නවා කියන දේ සිහි කළ විඥානේ මේ වගේම කයකට බැසගෙන සවිඥානික වෙනවා ප්‍රතිජාතිය කියන එක නැති වෙන්නේ භවය තිබුණ නිවන් නොදක්කොත් තියෙන දෝෂේ භවය හැදෙනවා භවය හැදුණොත් තියෙන දෝෂේ මොකද්ද ජාති ජරා මරණ කියන දුක නතර වෙන්නේ කෙලෙස් ඇතත් නැතත් මේ වගේ කයක් සවිඥානික වුණාම තියෙන දුක පීඩාව මේක පරිහරණය කරන්න ගියාම තියෙන අපහසුම තේරෙනවනේ. අද ඕගොල්ලන්ට දැකපුවහපු හැම දෙයක්ම ඇති බවට උළුව වටේ රැස් වෙලා තියෙනවා නම් ඒක ඒ තියෙන දේවල් හොයාගෙන ඕගොල්ලෝ යම්සේ ඒ තැන්වලට යයිද ඒ විදිහටමයි මේ භවයේ තිබුණොත් ප්‍රතිසන්දි වශයෙන් හොයා ඉන්නේ. භවයේ තියෙන දෝෂය එකයි ප්‍රතිසන්දි වශයෙන් යන ලක්ෂණය තියෙනකොට යන්නේ මිනිස්සෙක්ම කියන තැනකටයි දිව්‍ය ලෝකෙටයි කියලා එකක් නැහැ. ඒ කර්ම භවයේ සකස් වෙලා තියෙනකොට භවය ඇතුළේ තියෙන කර්ම නිමිති වල කලුසියුම් කම මත කලුසුදු භාවය මත සුගති දුකති කියන හැම දැනකටම යන්න තියෙනවා ඊට. ඊගාවට තමයි නිවන පෙන්නලා භව නිරෝධයට පෙන්නන ශාස්ත්‍රුන් වහන්සේ භවය හඳුන්වලා දීලා භව දුකෙන් අදෝගලන්ට මිදී ගන්න පුළුවන් මේ නිවන දැක්කොත් භවයේ නිවන වැහිලා තියෙන කියලා පෙන්නන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේකෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා පෙන්නලා මම දැන් කෙටි ක්‍රමයක් ඕගලන්ට කියලා දෙනවා. දැන් අපිට අත්දැකීමක් ආවා 2+2=1 එකතු කළා එකතු කළාම 4 කියලා උත්තරයක් ආවා නම් දැන් අපි උත්තරේ භාවිතාව කොට යුතුයි. ආපහුවාපහු 2+2=4 ආයෙත් 2+2=4 කියලා හිතියා කියලා මත්යේ ගණන වැඩි දියුණු වෙන්නේ එකතනයි. අපි කායගත සතිය වැඩුවා නම් වඩලා උත්තරයක් ගත්තා පෙනෙන පැත්තේ රූප අනාත්මයි කියන එක. ආපහුවාපහු කායගත සතිය නම් වඩන්නේ අපි 2+2=4 කියලා එකම තැනට ඇවිල්ලා ඉන්නවා මිසක ඉතින් එහා ගන්නෑ. දැන් සතිපට්ඨානේ වඩලා කය අනාත්මයි කියලා උත්තරයක් ආවා නම් දැන් ඒ උත්තරය අපි ප්‍රයෝජනට ගත යුතුයි. අපි දන්නවා එහෙනම් බාහිර ආයතන ටික අනාත්මයි කියන එක නම් මේකෙන් කිව්වේ ආත්මයි කියන සංඥාව අපේ මනස තුලමයි තියෙන්නේ කියලා අපිට පිහිට හිටිය යුතුයි. අපි පැහැදිලිවම බය නැතුව මේක න තව දුරටත් මානසික තියෙන පුද්ගලය සත්වය කියලා සිහි වෙන නිමිතියක බාහිරට නොනෙමෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අපිට උත්තරයක් ආවා හැම රූපයක්ම හැදලා තියෙන කනගුණ ආහාරයේ රූප කොටස් 32කින් සතර මහා ධාතු හැම රූපයකම කියලා උත්තරයක් ආවා නම් ආපහු ඒ උත්තරේම හොයනදල් හරියන්නේ හරි. එහෙනම් ඒකේ ඒ අද්දැකීම් ප්‍රයෝජනට ගන්න ඕනේ. හරි, කය අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්ම සංඥාව මනස පිළිබඳ වුණා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එක. එහෙනම් දැන් ආපහු කායගත සතිය වඩන එක නෙමෙයි, දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච මේ භවයේ භව ආවරණය දුරු කිරීම සඳහායි දැන් අපි කටයුතු කරේ. හරිද? දැන් තියෙන අපිට කෙටි වැඩ පිළිවෙලක්. අපි ඊතරිවුරේ සත්‍ය ලක්ෂණ ටික දැක්කා. ඔන්න ඔය සත්‍ය තියෙන තැනට අනිමෙත්ත, අපනහිත, ශුන්්‍යත, ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ හේතු නිරුද්ධ නිරුද්ධයි කියන සත්‍ය ලක්ෂණ ටිකක් තියෙන්නේ. ඔන්න ඔතනට අපේ මනස ආරගෙන යන්නට ඕනේ කියලා ඉලක්කපති දියෙන් ලැබුවා. දැන් කරන්න ඕනේ එක දෙයක්. සීලයක පිහිටලා සමත කමටහනකින් හිත තබාගෙන මනස තුළ උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන එක. හොඳට මතක තබා ගන්න අපිට සිතුවිලි පහළ වෙන්නේ ඇත්තම කළා. ඒවට ප්‍රතිඋත්තර අපි සැපිය යුතුමයි වගේ තැනක. නමුත් විනය ලෝකයේ අභිජ්ජා දෝමනසං මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ලෝභ දේශ දෙක හික්මෙන විදියට හොඳට හිත තැබිය යුතුයි. මෙතනදී හොඳ කෙලින් තියාගෙන උත්තර දෙන්න සීමුවට ඇතුළු අපි කටයුතු කළ යුතුයි. මොකද අපි ඉස්සෙල්ලා දැන් බාහිර ආයතන ටිකේ අනාත්ම ලක්ෂණي අහලා තියෙනවනම් අම්මා තාත්තා අයියා අක්කා කියලා මේව සිහි වෙනකොට තවත් බාහිරට නැඹුරු වෙලා ඇත්තමයි කියලා පිළිගන්න තාක් අපි අර ඇත්තට ලඟ වෙන්නේ නැහැ කියලා අපි දත යුතුයි. ඒ හින්දා උගුල්ලු පටන් ගත යුතුයි එක තැනකින්. හැටි පමණකින් සීලයක පිළිතඳ සීලයක පිළිතලා බුදු ගුණ අසුභය මරණය ආනාපාන සති කුමනෝ සමතකම තහනකින් හිත වඩන්ඩ එක උත්තරයයි තියෙන්නේ. මොකද්ද? හිතට සිහි වෙන හැම විතරකයක් ගියාම හොඳ අවදියෙන් කොච්චර මොන විදියට ඇත්ත කළ පහළ වුණොත් ඒකට ඇත්ත වෙලා සිතුවිලි පහළ කරන්නේ නැතුව සිතුවිල්ලට තමන්ව යටකරන්න නොදී හැම සිතුවිල්ලක්ම තමන් යට කරනවා කියන තැනක සිහියෙන් අද වෙන්නේ සිතුවිල්ල ඕගොල්ලන් යට කරනවා. දරුවා කියලා ඇවිල්ලා ඒකට ඕගොල්ලන් උත්තර දෙන්න පොළඹවනවා. ඕගොල්ලෝ ඊට පස්සේ මේ විතර්කයට ගහගෙන යනවා. සතුට වෙනකම් හෝ දුක් වෙනකම්. ඒ හින්දා ඔන්න සිතුවිල්ලක් පහළ වෙනකොටම හොඳ සිහියෙන් ඉන්නවා. ඒක ඇත්ත කරගෙන ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතු උත්තර දෙන්න තු අනිත්‍යයි කියලා හිතනවා. අනිත්‍යයි කියලා එච්චරයි හිතන්න ඕන. හිතනකොටම නතර වෙනවා. ඒ කියන්නේ දැන් දන්නවා ඊට ඉස්සෙල්ලා යමක් හිතුණා නම් මේ සිතුවිල්ල එනකොට ඒක නෑ. තව ටිකකින් වෙන දෙයක් හිතනකොට මේ සිතුවිල්ල තියෙනවද? නෑ. ඊගොඩ තව සිතුවිල්ලක් හිතනකොට මේ සිතුවිල්ල තියෙනවද? කොච්චර ඇත්ත කරගෙන හවත් ඊගොඩ සිතුවිල්ල එනකොට මේ සිතුවිල්ල නෑ. දැන් තමන්ට තාම තේරෙන්න බාහිරේ ඉන්න අයම තියෙන දේවල්ම සිහි වෙනවා සිහි වෙනවා කියලා. නමුත් දැන් අපිට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබුණු සත්‍ය රැකවරණයක් තියෙනවා. ඒ කියන්නේ මටමයි සිහි වෙන්නේ මෙහෙම අරහි ඉන්නවා කියලා අවිද්‍යාව ප්‍රත්‍ය සකස් වෙච්ච. මොකද බාහිර ආයතන ටික ශුන්‍යතා නිමිත්ත අපනිහිතමයි කියලා එයා උත්තරේ පිළිතලා තියෙනවා. හටගත්තද නිරුද්ධයි කියලා එයා උත්තරේ පිළිතලා තියෙනවා. මට පෙවුනේ නැතු වුණාට තාම. මට දැනුනේ නැති වුණාට මට කෙනෙක්වම හිතුණාට ඉන්න කෙනා ඉන්නවා වගේම තේරුණාට බුදුහාමුදුරන්ගේ වචනේ අදහන ඔකට කියන සද්දානුසාරී කියලා. ඒ වචනේ එපමණකින් විශ්වාසය එයාට මට නොපෙනුනාට මේක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මේ සද්දානුසාරී කෙනා ඵලයට පත් වෙන තර කලුරිය කරන්නවත් නැහැ කියලා කියන්නේ. මොකද එච්චරට බලයක් තියෙන මේ සද්ධාව තුල එයාට නොපෙනුනාට මේ සත්‍ය පිළිගන්නවා එයා. තාම ඉන්නවා වගේමයි තේරෙන්නේ. දැකපු දේ නිරුද්ධයි කියලා පේන්නේ නැහැ මෙයාට. නමුත් බුදුහාමුදුරුවෝ හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පෙන්නපු වචනේ එයා පිළිගන්නවා. මට නොපෙනුනාට හටගත් දේ නිරුද්ධ වුණා කියලා මට නොපෙනුනාට හටගත් දේවල් තියෙනවා වගේ මට තේරුණාට තියෙන්නේ නැහැ. නැති වෙනවා තමයි කියන වචනේ පිළිගන්නවා. මට පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙවුනට රූප ස්කන්ධ ටික අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු වචනේ අදහනවා. තේරෙනවද? ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් අහපු සද්ධර්මයේ හයිය තමයි මෙයාට තියෙන හයිය. ඒ හින්දා බය නැතුවම එයා මේකට උත්තර දෙනවා. මේ විතර්කයත් අනිත්‍යයි. තව බාහිර ඉන්නවමයි කියලා නැමින් පහළ වෙන්නේ. තමන් උත්තර දිය යුතුමයි වගේ තැනකින් එන්නේ. නමුත් ඒද දන්නවා මේ තමයි මාර ලක්ෂණය. මේ තමයි විතර්ක එනවා අපුව යට කරන්න කියන ආකාරයට දන්න හින්දා එයා කොන්ද ඍජුව තියාගන්නවා විතර්කයකට මම යට කරන්නද. දරුවා කියලා සිහි වෙනකොට, ස්වාමියා කියලා සිහි වෙනකොට ඒක ඇත්ත වෙලා ඒකට උත්තර හෙව්වොත් තමන් විතර්කය යට කළාද? විතර්කෙන් තමන්ම යට කළාද? විතර්කෙන් තමන්ම යට කළා. කොච්චර ඇත්ත කරගෙන ආව මේ විතර්කය තනිතය. මොකද එයා දන්නවා ඊගාට තව එකක් හිතනොත් මේක නැහැ. ඊගාට තව එකක් හිතනොත් මේක නැහැ. කෙටි උත්තරයක් තියෙනවා. හොඳ සිහියෙන් මනස දිහා බලාගෙන සිහි වෙන හැම එකක්ම මේ විතර්කයට කියලා එකක්වත් ඇත්ත වෙලා යන්න සිතුවිලි පහල කරන්න නොදී කෙටි කෙටි තැනකින් නමනවා. ඊට පස්සේ තමන්ට වටපිටාව ඇති බව දැකපු අහපු මිදුල පොළොව ඇති බව දකින්නකොට ඒකත් නිමිත්තක් කියලා තමන්ට තේරෙනවා. මොකද හටගත් හැම දෙයක්ම නිරුද්ධ නම් නිරෝධයට සාපේක්ෂව මේවා ඔක්කොම අවිද්‍යාව ප්‍රත්‍ය සකස්ත්‍ය නිමිති කියන සංකත සියල්ලම යට හසු වෙනවා. සංකතයේ ඇති බවට හම් වෙන පොළොව ඇති බවට හම් වෙන කමම පොළොව හදා ගන්න තියෙන නිමිත්තක්. ආපහු මිදුල ඇති කමට හම් වෙන කමම ඇහෙන සතර මහා ධාතුව බලලා නිමිත්ත උපදවා ගන්න තියෙන මඟක්. අසංකත ධාතුවට සාපේක්ෂවයි සංකත ඊටා කුඩා නිමිත්තත් විතර්කයක් හැටියට නිමිත්තක් හැටියට හසු වෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට වටපිටාව ඇස් දෙක වහගෙන වටපිටාව දිහා බැලුවොත් ඕගොල්ලන්ට වටපිටාව ඇති බව තේරෙයි. ඕගොල්ලෝ හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියන වචනේ අහලා සද්ධා මාත්‍රයක තේතුළු නොපිහිටියා නම් කවදාවත් මේක සංස්කාර නිමිත්තක් මනස තුල සකස් වෙච්ච එකක් මේකට තමයි සංකතේ සකස් වෙලා තියෙන්නේ කියලා හඳුනගන්නේ. ඔගොල්ලෝ හිතන්නේම බාහිර සතර මහා ධාතු රූපයමයි මේ පේන්නේ කියලා. කවදාවත් උගලන්ට බව නිරෝධයක් කරන්න වෙන්නේ නැහැ. නමුත් නිවන ගැන සද්ධා මාත්‍රයක් හරි තිබුණොත් දැකපු හැම දෙයක්ම නිරුද්ධ වෙලා නම් මෙහෙම මට මේ පෙනෙන දේ තියෙනවා වෙන්න බෑ. මේක මනස තුල නිමිත්ත කියන තැනකින් Tamante පිටේටලා හයියනවා. ඒ හින්දා එකම එක කෙටි උත්තරය ඔයගලන්ට දෙන්නේ මොකද්ද? මනස තුල උපදින හැම විතර්කයක්ම පුද්ගලයෝ ගැන, දේවල් ගැන, වස්තු ගැන, ඒ විතරක් නෙමෙයි ගස්, කොළන්, ගොඩනැගිලි, ඉන්න වටපිටාව, පොළොව, මේ හැම දෙයක්ම තමන්ට තමන්ගේ මනස තුල සකස් වෙච්ච විතර්ක බව තමන්ට තේරෙයි නිවනට සාපේක්ෂව. හටගත් දේ නිරුද්ධයි කියන තැනට සාපේක්ෂව බලන්න. දැකපු හැම දෙයක්ම නිරුද්ධ වෙලා නම් මං දැකපු කිසිවක් ඇති බවට තියෙන්න පුළුවන්ද? අතීතේ නිරුද්ධ වෙලා නම් අපි කියමු මෙතෙන්ට එනකොට දැකපු සිද්ධාන්තයේ අතීතේ නිරුද්ධ වෙලා නම් කාර් එක තියනවා කියලා මට දැනෙද්දි ඒ දේ නිරුද්ධ වෙලා නම් එහෙනම් මේ දැනෙන කම තියෙන්නේ මනස තුලයි කියන කහ වෙනවා. බැරි වෙලා Nirodhe නොදැක්කොත් අපි හිතාගෙන ඉන්නේ දැකපු දේ තියෙනවා කියලා මනස තුල විතර්කයක් සංස්කාරයක් කියලා අහුවෙන්නේ නැහැ අපිට. එහෙ තියෙන එකයි ඉන්නේ මේ දැනෙන්නේ කියලා තැනකින් සාධාරණය කරගෙන හිතින් කියින් කියින් කරන එක නතර වෙන්නේ නැහැ. නිවනට සාපේක්ෂව අහුවෙනවා මේක විතර්කයක් කියලා. තේරෙනවා මේ කියන්නේ. එතකොට හිතේ උත්තරයක් කියන්නේ සිහි වෙන හැම විතර්කයක්ම අනිත්‍ය බලන්න. අනිත්‍ය දැනට ඇත්ත වගේමයි පහළ වෙන්නේ. පහළ වෙන හැම එකකටම මේ විතර්කයක් තමයි. මේ විතර්කයක් තමයි. ඕගලන්ට තේරෙනවා බලන්න හිත ඇත්තම කළා පහළ වෙන මේ සිතුවිල්ල තව ටිකකින් වෙන එකක් හිතයි. වෙන දෙයක් හිතයි. එතකොට අර අනිත්‍ය වෙලා නැද්ද? ඔබතුමිය මේ විතර්කේ සිහි වෙනකොට මේක අනිත්‍ය වෙනවා කියලා සත්‍ය සිහි කළාම එකෙන් ක්‍රම දෙකක් වෙනවා. මොකක්ද? මේ උපදින විතර්කය අනිත්‍යයි කියලා ඒක ඇත්තක් දකිනවා. ඒක ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර බඳින අවස්ථාවක් මගහැරෙන. ඒ කියන්නේ උපාදාන වශයෙන් හැතරෙන් ඉඩ දීලත් නැහැ. සීලයක පිහිටලා සමත කමටහනක් වැඩි යුත්තේ ඔන්න ওই විතර්ක ටික ඇත්ත වෙලා තියෙන බලය වැඩි නම් ඕකෙන් හැම වෙලෙම ඕගලන් ඔය යට කරනවා. ඒක යට කරන්න ඕගලන්ට අමාරුයි. ඒ හින්දායි එන විතර්කයන් ඕගලන්ට යට කරගන්න පහසු වෙන්න. ඕගලන් ඔය යට නොකරවන්න උපකාර පිණිසයි සමතය වුණේ. සමතයට උපකාර පිණිසයි සීලය. සීලයක පිහිටලා සමතකම තහන්නකින් හිත වඩන්න එන විතර්කය අනිත්‍යයිනේ. නැත්තම් මේක දුක් වූ විතර්කයක් නේ කියලා උත්තර දෙන්න පහසුයි. ඒ විතර්කයක් නේ වුණා නම් ඕගලන්ට දුකනොත් බලන්න පුළුවන්. දැන් දරුවා කියලා නැත්තම් ස්වාමියා කියලා නැත්තම් කවුරු හරි සිහි කරගත්තාම ඕගොල්ලෝ දන්නවා. දැන් මනසින් දැන් විතර්කයක් සිහි කරගන්න. ඕගොල්ලෝ දන්නවා අම්මලා මේ වගේ විතර්කයක් මනසෙන් එල්බගෙන නේද දරුවා මරුණා මල දුක විඳින්නේ මනස තුල හැසිරෙන්නේ. ඈ එතකොට තාත්තලා දරුවා මල දුක විඳින්නේ මෙහෙම නේද? දරුවෝ දෙමව්පියෝ මල දුක විඳින්නේ මේ වගේ නිමිත්තක් හිතෙන් එල්බගෙන ඒ නිමිත්ත දිහා බලාගෙන නේද? අනේ මේ හැම නිමිත්තක්ම දුක ගෙනත් දෙන විදිහ හැසිරෙන්න පුළුවන් එකක් නේද? තමන්ටම හොඳට තේරෙනවා මේ ලෝකයේ ජරා දුක මරණ දුක විඳින්නේ මේ වගේ නිමිත්තක් මනසෙන් එල්බගෙන ඒක තුල හැසිරিলা. එතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ දුකයි කියලා ඕගොල්ලන්ටම තේරෙයි. මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන මනස තුල උපදින හැම විතර්කයක්ම අනිත්‍ය වෙන දුක් වූ ස්වභාවයෙන් දෙයක්. ওই විදිහට බලබල ආනාපාන සතිය හරි සමතකමටහන වඩන සමතකමටහන වඩබන අනිත්‍ය වශයෙන් හිතනවා. ඔහොම හිතනකොට මනස තුල ඇත්තම වෙලා තියෙන ලෝකය හරියට අයිස් කැටයක් අරගෙන අවුවේ තිබ්බහම යම්සේදී වෙනවද මේ තියෙනවා ඇත්තමයි කියපු ලෝකේ ක්‍රමක්‍රමෙන් දිය වෙනවා. නෝ වැඩි දවස් යන නොබෝ දවසකම ඕගොල්ලෝ රූපේ හැම රූපයක්ම පිළි නොගන්නකොට හැම සබ්දයක්ම පිළි නොගන්නකොට ඒක අභාවිතට යනවා. ටික ටික පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දිය වෙනකොට ඕගොල්ලන්ගේ මනස ටික ටික ඊතර ඉවර තියෙන සත්‍යයට ලං වෙනවා. ඒක වරොත්තු දෙනවා. ඒක ග්‍රහණය වෙනවා. මේ කිලස් ටික සීලයක පිළිලා සමතකමට හනගෙන හිත වඩ පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ මනෝමි සිද්ධාන්තයක් ඔක්කොම. මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට මේ වගේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් බලනකොට යම් දවසක් කියනවා මේ කෙලෙස් අඳුනාම යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන එක දකින්න දවසක් එනවා. ඇත්තටම අපි යමක් දැකලා අහකට එනකොට දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙලා නේද? යම්සේ කණ්ණාඩියකට වැටුණු ඡායාව අහකට එනකොට යම්සේ නැති වෙලා තියෙයිද? ඒ නැති වෙච්ච බව යම්සේ නුවණින් දකීද? ඇහෙන් නොදකීද? ඒ විදිහටම යම් වස්තුවක් දිහා බලලා අහකට යනකොට දැකපු සිද්ධාන්ත ඉතුරු නැතුවම නැති වෙලා කියන එක නුවණින් දකි ඇහෙන් නොදකි. ඇහෙන් දකින්න බෑ. ඒකෙන් මම කිව්වේ නෑ කණ්ණාඩියක් නැති වෙලා කියන එක. ඈ ආපහු ඕගොල්ලෝ සතර මහා ධාතුව තියෙන තැනට ගියොත් ආයෙත් මේ වගේ සටහනක් පෙනේ. පෙවුනේ ඉතුරු නැතුවම නැති වෙයි. නමුත් ඉතුරු පෙනෙන දේ ඉතුරු නැතුව නැති වුණාට ඕගොල්ලෝ නොදන්නා කම නිසා පෙනුණු සිද්ධිය අත්දැකීම හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ. නමුත් පෙනෙන දේ නෙමෙයි දැන් අතන තියෙන සතර මහා ධාතු රූපම කියන්නේ. කන බොන ආහාර පාන අඩු වෙනකොට රූප කලාප අඩු වෙනවා, වැඩි වෙනකොට වැඩි වෙනවා. ඊගාව දවසේ මේ නිමිත සිහි කරගෙන ආයේ සතර මහා ධාතු ගාවට යන්නේ. මේ පෙනෙන දේ බලන්න යන්න බෑ අපිට. පෙනෙන දේ උදව් කරගෙන සතර මහා ධාතු ගාවට යන්නේ. ගිහලා සතර මහා ධාතුවට ඇහැ යොමු කරනකොට රූප කලාප අඩු හෝ වැඩි වෙලා නම් දැන් හැඩේ වෙනස් වෙලා. එදාට එන නිමිත වෙනස්. ආන් එතකොට කිය අනේ ඔයා කෙට් වෙලා නේ, ඔයා මහත් වෙලා නේ කියලා. එතකොට හොඳට තේරෙනවා දෙවුණුවට ඉස්සෙල්ලක තිබුණේ නෑමයි කියන එක. නේද? තේරෙනවා මේ කියන්නේ. ආන් ඒ වගේ ලෝකයේ රූපී අනිත්‍ය විපරිණාම ලක්ෂණයක් තියෙන හින්දා හැමදාම අපි ගාව තියෙන මේ නිමිත්ත තියාගෙන හිටියොත් එක තැන පල් වෙන මේ නිමිත්ත තියාගෙන හිටියොත් දුක එනවා. මේ දැන් දරුවා ඉන්නවා කියලා දැන් දැකපු නිමිත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. නමුත් නිරුද්ධ වෙච්ච දේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දරුවා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. සතර මහා ධාතු නැත්තම් පංච මහා භූත තියෙන තැනක ධාතු විපරිණාම වීම නිසා රූපമിതി ඉහිල්ලා කියන්නකෝ. අපි මේ නිමිත්ත තියාගෙන ඉඳන් යනකොට සතර මහා ධාතු දිහා බලනකොට දැන් ධාතු තියෙන ආකාරය වෙනස් වෙලා වෙන නිමිත්තක් එන්නේ. අනේ අපි දැන් තියෙන එකට නෙබැඳිලා තියෙන්නේ. ඒක මේකට මැච් වෙන්නේ නැතුව කෑ ගහයි අඬයි වැළපෙයි. දැන් මේ ජරා මරණ දුක එන්නේ මොකේට සාපේක්ෂවද? තමන් උපාදාන වෙච්ච අර මනස තියෙන නිමිත්තට සාපේක්ෂව. පංච උපාදාන ස්කන්ධයකටයි දුක් විඳින්නේ. දැන් අර නිමිති අධ්‍යක්ීම නොවුනේ නේද? තමන්ට මෙහෙම ඇසුරු කරන්නේ නැදයක් දරු විභාහෙ හිටින්. එතකොට මේකේ මට කෙටියෙන් කියන්න තියෙන එක දෙයයි. බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධය. ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න පෙන්වන ගමම්මක. ඉස්සෙල්ල ඇත්ත ඇති හැටි පෙන්වන බුදුහාමුදුරුවෝ. ලෝකයට නොපෙනෙන නමුත් හැමදාම තිබුණු හැමදාම තියෙන ඇත්ත තමයි ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්‍යත අනිමිත් අපනිත ලක්ෂණයත් හටගත් හැම ස්කන්ධයක්ම නිරුද්ධ වෙනවා කියන නිරෝධ ලක්ෂණයත් වෙනවා. ඕක ලෝකෙට වැහිලා තියෙන්නේ ඒ ඇත්ත නොදන්නා කම නිසා, නොදන්නා හේතුවෙන් අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. මේ ඇත්ත නොපෙන්නනවා සංඛාරයක් ඇති කරනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ලෝකයක් තියෙනවා. ලෝකයේ මේ ඇත්ත දන්නේ නැහැ. ඇත්ත නොදන්නා කමින් හටගත් එකක් කියලා දන්නේ නැත්තම් මේක තුලම හැසිරෙනකමයි වෙන්නේ. මේක තුල හැසිරෙනකම නිසාම ඇත්තට ලං වෙන්නේ. හීනෙන්වත් ලෝකයා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් හීනෙන්වත් ලෝකයා ඊතර ඉවුරට යන්නේ නැහැ. මේ ඊතර ඉවුර නොදකීම නිසා සකස් වෙච්ච මෙතර ඉවුර තුලම ඉපදිලා මෙතර ඉවුර තුලම හැදිලා වැඩිලා මෙතර ඉවුර තුලම මැරිලා යනවා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය තුලම මැරිලා යනවා. කෙන මනෝමය තියෙන සිද්ධාන්තය ඇත්ත කරගෙන ඒක තුලම හිතින් කීම් කිරින් කර කරම ඉඳලා මැරිලා යනවා මිසක කිසි කලක පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් බැහැර ලෝක නිරෝධ කළා නිවනට යන් වෙන්නේ නැහැ. ඊතරි උරේ ලක්ෂණෙට ලං වෙන්නේ නැහැමයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙතරි උරේ තියෙන දුක් බව. මව්මල දුක, පියාමල දුක, ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු බව මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච මේ සංස්කාර ලෝකයේ තුල පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුල තින්න ගින්නක්මයි දුකක්මයි. මේ දුක් ටික නිවෙන්නේ ඊතර ඉවරට ගියාමයි කියලා පෙන්නලා නිවන දැක්කොත් තමයි මේ සියලු දුක් නිරුද්ධ වෙන්නේ. මේ දුක නිවෙන්න නම් නිවන් දකින්න කියලා පෙන්නලා සීව සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පෙන්නලා නිවන් දකින්න. නිවන් දකින්න මොකටද? භව දුක මිදෙන්න. ලෝක පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න. මේ දුකෙන් නිදහස් වෙන්න. එහෙම නැතුව අපි මේ උත්තරේ භාවිතා කරන්නේ නැත්නම් හැමදාම රූපය අනාත්මයි කියලා බලනවා. තියෙන දේ පෙනෙනවා, පෙනෙන දේ අල්ලන්න බෑ කිය කියා ඉන්නවා. ඔහොම හිටියට හරියන්නේ නැහැ. මේක හැමදාම උත්තරයක්. මේ අපි යම් කිසි දෙයක් ගවේෂණය කරලා උත්තරයක් ගත්තාම ඊට පස්සේ ඒ උත්තරේ භාවිතා කර යුතුයි. නේද? දැන් හැමදාම අර සත්‍ය ලක්ෂණ ඉගෙන ගත්තාම දැන් නිවන කියලා දෙයක් තියෙනවා. නමුත් නිවන පේන්නේ නැත්තම් පේන්නේ නැති මොකෙන්ද වැහිලා? මොකෙන්ද භවේ? එහෙනම් දැන් භව නිරාවරණය කරන්න කොහොමද කියන තැනක පිටුපසින් එහෙ ජීවිතය. ඒකට තමයි සීල සමාධි ප්‍රත්‍යය තියෙන්නේ. මේ ත්‍රිශික්ෂාව තියෙන නිවන් දකින්නයි කියලා කියන්නේ. මෙතර ඉවුරේ ඉඳලා ඊතර ඉවුරට යන්නයි. සීලයක පිළිපදලා සමතකම තහන වඩමේ කෙටි දෙයයි කියන්නේ. මොකද්ද? චිතේ තියෙන සිතුවිල්ලක අනිත්‍ය බලනවා කියන තැන විතරම ඕගලන්ට කරන්න කියන. මුල් දවස් දෙක සතිය ඕගලන්ට අමාරුයි. ඕගලන් යට කරේ. නමුත් ටික උත්සාහවත් වුණොත් ඈ ඒකයි චිත්ත භංගන්හති පදහත හිත දැඩි කරගන්න ඕනේ. දැඩි කරගෙන උපදින උපදින විතරකේට අනිත්‍යයි 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 ඇත්තම කළා ඉන්නේ. ගොඩාක් විස්තර ඉදිරිපත් කරන්න ඕනෙම නැහැ. චෙට්ටි භාවිතයක් දෙන්න. ඒ කියන්නේ දන්නව හොඳටම ඊගා විතර කරනකොට මේක නැහැනේ. ඒ ඒ අදහස හිතේ තියක් මේ විතරකේට ඇතර ඉතියි. උදේ වටේ ගන්න. ඒ විදිහට කෙටි උත්තරයක් පිට ඔය මොකකට හරි කමන්නේ නැහැ ගන්න. මේ ඇති උත්තරයක් තියෙන්නේ මොකද්ද? උපදින හැම විතරකයකටම සිහියතු අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් ප්‍රතිඋත්තරයක් දීම පමණක්ම කරනවා කියන තැන. වෙනදබගේ සිහි වෙන හැම සිතුවිල්ලක් ගානෙම ඇත්ත කරගෙන යන්නෙම නැහැ. අපි කොහොම වැඩ කටයුතු කරනකොට ඔබතුමියලට දැනෙනා දැනට මේ පැය භාගේ කිසිදු විතරකයකට ඉඩ නොදී මම මේ පැය භාගයේදී එකම උත්තර විතරකයකටවත් උත්තර සපයන්නේ නැහැ. කියන්නකෝ. දැන්ට එහෙම ගන්න මොකද ඔබතුමියලා ගිහි ජීවිතත් එක්ක කටයුතු කරන හින්දා හැම වෙලාවෙම බෑනේ. කාලයක් එනවා හැම වෙලාවෙම පුළුවන් මට්ටමට ඕගලන් උපත් කරන. නමුත් දැනට හවසට උදේට පැය කාලක් හරි භාගයක් හරි මනස දිහා සතුටු මිත්‍ය තියාගෙන සතුට දිහා බලාගෙන ඉන්න උපදින දැන් මේ පැය කාලය ඇතුළත මොන විදිහට ඇත්ත කළවත් එකකටවත් මම උත්තර වදින්නේ නැහැ කියන තැනක ඒ පැය කාල හරි භාගය හරි උපදින හැම විතරකයක්ම අනිත්‍ය උහුමුහුමු හිතේ මනස ලොක් වෙනවා වගේ එකක් වෙනවා. ඒ හින්දා ඒක කරන්නේ නැතුව එහෙම බලලා ටිකක් සතුටු මිත්‍යට හිත තියලා ආනාපාන සතිය වඩලා ඔබ සමත කමට යනකොට ආයෙත් විතරකුණකට බලන්න. ඒ පැය භාගය කළාට පස්සේ නැගිටලා වැඩ කටයුතු කරගන්න. එතකොට ඔගොල්ලෝ ටික දියුණු වෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවකම මනසේ තියෙන උත්තර සිහි වෙන දේ ඇත්තම දේවල් නෙමෙයි. මේ අවිද්‍යාවපත්ති මාතෘම සකස් වෙච්ච දේවල් කියලා හුරු වෙනවා. දැන් අද ලෝකේ ඇත්තම විලානේ ඕක. ඔය ලෝකේ ඇත්තම විලා නිසා ඇත්තම ඇත්ත ජීවිතේ වෙන්නේ ඒකයි මේ වෙලා තියෙන්නේ. අර ස්පර්ශ ආයතන හයේ මොනතරම් ඇත්තක් ගැන අපි කතා කළා. ඇත්ත නොදන්නා කම නිසා සකස් වෙච්ච බොරු ඇත්ත වෙලා ඒ තුල සිතින් කිරින් කර කර ජීවත් වෙනවා නම් බොරුව තුල අපි ඇත්ත කරගෙන ජීවත් වෙන තාක් ඇත්තට අපි ලං වෙයිද? ලං වුණොත් තමයි පුදුම. එහෙනම් මේ බොරුව ඇත්ත නොදකීම නිසා හටගත් බොරුව ඇත්ත කරගන්න එක නතර කළොත් ඇත්ත කියන දෙයට අපි ලං වෙයි. එච්චරයි තියෙන්නේ. ඔකෙදී ආපහු මුලදී වගේ කායගත සතිය වඩන්න කුහුඹ කොටස වඩන්න එකින් එක මුල ඉදන් මහා කටුත්තක් ඕන. ඒ ටික වඩලා උත්තරයක් ගත්තා අපි. ඒ කියන්නේ බාහිර ආයතන ටිකේ තියෙන ස්කන්ධ ටික අනාත්මමයි. ඒකට තමයි පූර්වභග ප්‍රතිපදාව කියලා කිව්වේ. දැන් ඒ ටික තමයි අපිට තියෙන හයිය කෙනෙක් කියලා සිහි වෙනකොට ඒක ප්‍රතික්ෂේප කරගන්න හයිය තියෙන්නේ මේ නිසයි. නෑ මට කෙනෙක් කියලා හිතනකොට රූපී ටිකේ අත්දැකීම කලම තියෙනවනේ තමන්ට. ඒ නිසා ඔන්න ওই ටික කල්ලා බලන්න. සීල සමාධි ප්‍රඥා කියනකොට පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුල ඇත්ත කර නොගෙන ජීවත් වෙන ක්‍රමයක්. ඒ ටික කරනකොට ඉදීම චතුරාසත්‍ය අවබෝධ වෙයි. මනස තුල උපදින හැම විතරකයක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කළ මෙපමණකින්ම චතුරාසත්‍ය අවබෝධ වෙයි. ඔච්චරයි. අනිත්‍යයි කියන එකම සංඥාවම අසංකත ධාතු සාක්ෂාත් කරන දැන්ට ඔගලන් වරයි. හැබැයි ඒක වෙන්නේ මෙන්න මේ සත්‍ය ලක්ෂණය ඉස්සෙල්ලා අහලා තියෙන කෙනාටයි. ඒ කියන්නේ මෙතෙන්ට යන්නයි මම මේක හෙට්ටු කරන්නේ කියන එක දන්න නිසා. නැත්තම් යන්නේ කොහටද මොකටද මේක කරන්නේ කියන එක දන්නේ නැහැ. නැත්තම් ඉබඳු කෙනා පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ නිවනක් හොයනවා. දැන් මේ ලෝකයේ ඇත්ත වෙලා ඒක ඇතුළේ නිවන් දකින්න හොයනවා. දැන් මේ නිවන නොදන්නාකම නිසා සකස් වෙච්ච දෙයක් කියලා අපි නොදැක්කොත් මේකෙන් අතහැරුණොත් අතෙන්ට අපිව ලඟ වෙනවා කියලා නොදැක්කොත් එයාට මේ තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන හැදුණු ලෝකයේ ඇත්ත වෙලා ඒක ඇතුළේ නිවනක් හොයන මේ ලෝකේ ඔක්කොම වෙන්නේ ඒක. ඉතින් මේ ක්‍රමය මේ මගේ කන්නේ මේ සිද්දු බුද්ධ දේශනාව. කෙනෙක් මේ ක්‍රමය බැහැර කරනවා කියලා කියන්නේ බුද්ධ දේශනාවයි බැහැර කරා. ඇත්තටම නිවනයි බැහැර කරන්නේ. ඇත්තටම සත්‍යයයි බැහැර කරන්නේ. අපි මේ මොනවා කෙරුවත් කරන්නේ සත්‍ය අවබෝධය කරන්නේ නේද? අපි සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ සත්‍ය සාක්ෂාත් කරගත යුතුයි. සත්‍ය කියන්නේ අපේ ජීවිත සම්පත කරගත යුතුයි. ඉතින් ඒ ඇත්ත ජීවිත සම්පතක වේද අපිට බොරුවක් තුල ඉන්න තරම්. අද අපි ඉන්නේ ඒ ඇත්ත නොදන්නාකම නිසා සකස් වෙච්ච බොරුවක් තුල නะ. අපි ඒක ඉගෙන ගත්ත දවසේ ඉඳලා තේරුම් ගත්ත දවසේ ඉඳලා බොරුවෙන් වෙන් වෙලා ඇත්ත සාක්ෂාත් කරගන්න වීර්යය දැක්ක යුතුයි. කට යුතුයි බැරි නෑ. ඔබගේ උත්සාහය මතයි අද පදනම් වෙලා තියෙන්නේ. දැන් ඔබ නිවන දන්නවා ඈ, ඊතරීවර දන්නවා ඈ, අසංගත ධාතු දන්නවා, අසංගතය නොදන්නා කම නිසා සකච්ච සංකතයක් දන්නවා, සංකතය තුල ඉන්න තාක් සංකතයන්ගේ ජරා මරණ දුක් විඳින්න වෙන බව දන්නවා, සීල සමාධියන්ගේ පිළිහෙටලා සංකතයෙන් වෙන් වෙලා අසංකතේ සාක්ෂාත් වෙන තැනට ඔබ යා යුතුයි කියලා දන්නවා. කොච්චර ඉක්මනට එතෙන්ට යවෙනවද කියන එක තියෙන ඔබගේ ගමන් මඟ මත. යම්තා සීලයක පිළිතලා ඔබ සංකත ධාතුවේ ඇත්ත වෙන්නේ නැති වෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරන වාරයක් ගන්න. ඒක ඇත්ත කරගෙන ජීවත් වෙන්න විර නොදරන වාරයක් ගන්න ඔබ ලඟ වෙන අසංකතයට. ඔබ සංකත ධාතුවේ ඇත්ත කරගෙන ජීවත් වෙන වාරයක් ගන්න දුරස් වෙන අසංකතය. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔන්න මම නිවනත් පෙන්වුවා, නිවනට යන මඟත් පෙන්වුවා, සසරත් පෙන්වුවා, සසර ඇතිවෙච්ච හැටිත් පෙන්වුවා. ඔය තව පැත්තකින් කිය චතුරාර්ය සත්‍යම තියෙන්නේ. ඕගොල්ලන්ට කිසිදු ඇදහිම් මාත්‍රයක්වත් ඕනේ නැහැ. ওই කියන ටික කළොත් නොබෝ දවසකින් ඒකාන්තයෙන් සසර ඉවරයි, සියලු දුක් අවසන් කරන්න ගන්න පුළුවන් වුණා කියන නුවණ ඕගොල්ලෝ තුලම පහළ වෙයි. බුදුහන්වරු කිව්වින්දවත් නෑ. ඉස්සරටම ඇත්තක එක මේ ඇත්ත නොදන්නාකමයි මේ ලෝකෙම මේ පැටලිල්ලට හේතු. මේ ඇත්ත දැනගෙන ඒකට ලං වෙන්න මේ කටයුතු කරන එක දන්නේ නැහැ. ඇත්තයි ඇත්ත නොදන්නා කම නිසා සංකතේ සකස් වෙච්ච පංච උපාදානස්කන්ධ ලෝකයයි කියලා මේ නිවනයි සසරයි දෙපැත්ත දන්නේ නැහැ. අපේ ජීවිතය තුළ නිවනයි සසරයි කියලා දෙපැත්තක් තියෙනවා යන්න පුළුවන්. පැති දෙකක් තියෙනවා කියලා හඳුනගෙන නැහැ අපි. සසර කියන එක ඇතුළේ නිවනක් හොයනවා මෙච්චර කාලයක්. නමුත් නිවන දැක්කොත් සසර නැති වෙන්න ඕනේ. සසර නැත්තම් නිවන නැහැ. භවයේ තිබුණ නිවන නැහැ, නිවන් දැක්කොත් භවය නැහැ. එහෙනම් නිවන් දැකලා භව දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න මදනාත්ම හේතු වේවා.
එතකොට ඒක දැරගෙන දැන් ඒකනේ අපිට වැඩිලක් වෙන්නේ. අපි මෙතන ඉඳගෙන දැන් සංකත ලෝකෙට නැග්ගෙන මහිලා හස්සකස් කරගෙන ඉන්නවා. ඒ ඉන්නකොට සායනාස් කිව්වේ දෙ සිහි වෙනවා කියලා දේවල්. සිකරන්න පුළුවන් අවශ්‍ය. එතකොට ඉස්සෙ කියපු විතර්කයි ඒ සිහි වෙන එකයි එකයි නේද?
එකමයි ඔක්කොම පදිකර. මෙතන ඉඳලා ඥාන මහත්තයා කියලා සිහි කළොත් ඔබතුමියට ඇත්තටම බුදුහාඳුර පෙන්වන්නේ ඔබතුමිය හිතන විදිහට බාහිර ආයතනේ සත්පුද්ගලයේ තිබුණේ නැ අතීතයේදී තිබුණේ කනබන ආහාරයෙන් හටගත් අනාත්ම රූපයක්. ප්‍රාර්ථනා කරපු කිසිවක් නැ. ඒ රූපයේද හටගෙන නිරුද්ධම වෙලා කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නොදන්නා කම නිසා දැකපු දේ අවිද්‍යාවෙන් ඔබතුමී සිහි කරගෙන මේ හැසිරෙන්නේ. ඔහොම සිහි කරද්දී දැකපු දේ දැන් නිරුද්ධ වෙලා කියලායි කියන්නේ. නමුත් ඔබතුමියට මම මේ තනියම නේද හිතන්නේ මම හිතනකොට දැකපු දේ නිරුද්ධ වෙලා නේද කියලා පේන්නේ. පේන්නේ නැති වෙනකොට ඔබතුමිය හිතන්නේ මම හිතන කෙනා තියෙනවා ඉන්නවා කියලා. ඒ හින්දා ඉන්න කෙනා ගැන තව තව හිතනවා. තව තව හිතනවා. හිතන එක නතර. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව ඇතිතා හිතින් කිරින් නතර වෙන්නේම නැහැ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. බැරි වෙලා හරි දැකපු දේ හටගෙන නිරුද්ධයි නේද කියලා විද්‍යාව උපන්නොත් නිවන දැක්කොත් ඇත්ත ඇති. සිහි වුණත් දැකපු දේ නිරුද්ධයි කියලා දැක්කොත් මම්මනේ මේ සිහි කරගන්න කෙනෙකුට හිතන එක නතර වෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. නැත්තම් දැකපු දේ ඇති බවට තේරෙන තාක් හිතන එක නම් නතර වෙන්නේ නැහැ. දැන් අද පේන්නේ නැහැ ඔබතුමියට හිතනකොට මම මෙහෙම හිතද්දි දැකපු දේ නිරුද්ධයි නේද කියන එක පේන්නේ නැහැ. ඒ හින්දා සීලයක පිටලා හිත වඩවඩ නිහාන කියලා හිතනකොට දැන් මේක අවිද්‍යාව ප්‍රත්‍ය මාතුන සකස් වෙච්ච විචාරකයක් නේ. මම මේක සිහිවෙද්දි දැකපු දේ නිරුද්ධ වෙලානේ. ඇස් ඉදිරි පිටට ආවේ තනාත්ම දෙයක් නේ කියලා ඕනම හිතේ දැනට එහෙමත් ඕනේ මම කියන්නේ. නිහාල් කියලා සිහි වෙනකොට මම මේක තමයි අහිච්චේ ඇත්ත කරගන්න දෙන්නේම නැතුව. මොකද ඔබතුමිය දන්න තවට හේකින් කාර්ක ගැන සිහි වෙනකොට මම විතරකේ නැහැ. කොච්චර ඇත්ත කරගෙන ආවා. ඔව් දැනට තමන්ට පේනන මට්ටමට ගන්න. ඕක අනිත්‍ය මහා පරාසයකට විහිදලා යනවා තමන්ම ඒ දර්ශනය එක්ක අරගෙන. ඒක ඒ දර්ශනයට බාර දෙන්න ඔබතුමිය දැන් හම්බෙන්නේ මේ විතරකේනේ. ওই විතරකේට විතරක් හිතන්න. ඊට එතකොට එහෙම හිතනකොට මේ විතරකේ අනිත්‍යයි කියලා ඒකේ වැඩ දෙකක් කරනවා. ওই විතරකේ තව විතරකයක් කරනකොට මේ විතරකේ අනිත්‍ය වෙන බවත් ඒකෙන් සිහි කළා. දැන් මේ විතරකේ ඇත්ත කරලා උත්තර දෙන්න එක බලක් වළා. මේ අනිත්‍ය සම්මර්ෂණය කිරීමෙන් ඇත්තටම නිහාල් දිනවද දන්නේ කියලා ඇත්ත කරලා හිතන එක බලක් වළා. සිහි වෙනකොට නිහාල් කියලා හිතනකොට නෑ මේ විතරකේ අනිත්‍යයිනේ කියනකොට ඒ විතරකේ එක්ක සැප හිතන දුක හිතන විදිහට යන්න තියෙන ගමන්ම ඔබ බලක් කළා. කිටි උත්තරයක් තියෙන අනිත්‍යයි කියලා. ආපහු කිතර ගැන හිතනකොට මේ විතරක අනිත්‍යයි. තව එකක් හිතනකොට මේක නැති වෙන කම හින්දා ඇත්ත. ඒක ඇත්ත වෙලා හුරු පෙන්නද දන්නේ ගේ කැඩුවද ගන්නෑ කියන තැනකට යන්න ඉඩ දීලා නැහැ. අභිවෘද්ධියකට ආයෝහන ලක්ෂණේ ඉතුරු වෙලා නැහැ. රැස් කරන ගතිය ඉතුරු කරලා නැහැ. ඔහොම 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 යනකොට උපාදාන වෙන ගතිය අතහැරන පංච උපාදානස්කන්ධ උපාදාන වෙන්නේ. උපහදානේ අතහැරෙන්න අතහැරෙන්න භව නිරෝධ වෙනවා. අරේ තියෙනවා 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 ඉන්නවා කියන එක නතර වෙනවා. මේ අවිද්‍යා ප්‍රත්‍ය සකස් වෙච්ච නිමිත්තක්ද නිහල් කියන එක. අවිද්‍යා සංඛාර. කැමැත්තෙන් ඕකට ඇත්තටම නිහල් නේද කියලා ඒකට විස්තර හිතනවා කියන්නේ තණ්හා උපාදාන වෙනවා. ඒකේ උත්තරය අවසන් වෙන්නේ ඇත්තටම නිහල් ඉහි ඉන්නවා කියන තැනකින් ඔබතුමගේ ඔළුව හදලා නතර වෙනවා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා හතරක උදව්වෙන් තමයි නිහල්ලේ ඉන්නවා කියලා ඔබතුමගේ උඩිය සකස් වෙලා තියෙන භවය හැදලා තියෙනවා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ ඔහොම තිබුණොත් භව පත්‍ය ජාති. දැරියලා අවිද්‍යා ප්‍රත්‍ය සකස් කරගත්ත මේ නිමිත්තට පංච උපාදානස්කන්ධය තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ. ඒකයි දැන් උතන අවිද්‍යා ප්‍රත්‍ය සකස් වෙච්ච ටිකට හිඳයි ඕකට පෙන්නන්නේ තණ්හා උපාදානයේ විතරක් අයින් කරන්න කියන එක පෙන්නන්නේ මෙතෙන්දි. මොකද දැන් අපි කියමු දැන් මනස තුල අවිද්‍යා ප්‍රත්‍ය නිසා දැන් නිමිති සිහි වෙනවමයි. අවිද්‍යා ප්‍රත්‍ය සකස් වෙනවමයි. දැන් සකස් වෙන නිමිති ටිකට තණ්හා උපාදාන වශයෙන් හැසිරුනේ නැත්තම් ඔබතුමියට භවයේ හිටින්නේ. එතකොට අවිද්‍යාව නැති වෙන දැන් දෙනවා. ඒක දැනට අපිට ඇත්ත නොදන්න අවිද්‍යාවෙන් ඇති බවට සකස් වෙච්ච නිමිති ටිකක් තියෙනවනේ දැන්. ඕකේ තණ්හා උපාදාන වශයෙන් හැතරෙන්නේ නැතුව ඒකයි දැන් දුක නැති කරන්න තණ්හාව නැති කොට යුතුයි කියලා උතර උත්තරයක් පෙන්නන්නේ. ඒ කියන්නේ අවිද්‍යා සංඛාරයෙන් හටගත්ත නිමිත්තකටයි තණ්හාව වශයෙන් හැතරෙන්නේ අපි. ඇත්තටම නිහල් ඉන්නවද දන්නේ නිහල් වෙලා මොකද කරන්නේ දන්නේ කියලා ඒ නිමිත්ත එක බොහොම කැමැත්තෙන් ලෙන්ගතුකමින් ඇත්තම කෙනෙක් කියලානේ අපි. මනසේ තියෙන නිමිත්ත බොහොම ලෙන්ගතුකමකින් ඇත්තම කෙනෙක් ඇසුරු කරනවා කියලා දැන් මේ නිමිත්ත සජීවී කරගෙන ඇතරෙන්නේ. අන්තිමට හැසිරලා තින්නේ අපේම සිතේ විතර්කනේ. ඒකට ඉඩ දෙන්නේ නැති වුණහම භවය අතහැරෙනවා. අරේ තියෙනවා ඒ දිනවා කියන එක ඒකත්. ඒක
එයා
එන්නේ
නැහැ. ආවොත්
සතර මහා ධාතු රූප මෙතිය අවකාශ ධාතුව තුළ මේ වගේ නිමිත්තක් පහළ කරන්න පුළුවන් සතර මහා ධාතු රූප මෙතිය නැති වෙලා නැහැ. මං කිව්වනේ කන්නාඩිය නැති වෙලා නැහැ කියන්නේ.
එතකොට සායනාද මං කොහොමද එතකොට ඒක එතකොට මට ටික අවුල් වෙලා.
එතකොට ඔබ දැනට ඔබතුමිය ඔය නිමිති ටික අනිත්‍ය බලන්නකො. එතකොට තේරෙයි ඔබතුමියට අපිට තියෙන්නේ ක්‍රම දෙකක්. ඒ කියන්නේ උපාදාය රූපයක් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. යෑමේම් ටික කරන්නේ සතර මහා ධාතු ක්‍රියාකාරිතේ. දැන් වාහනයක් ඇවිදින්න කොහොමද සත්‍ය පුද්ගලෙක් නැත්තම්? දැන් ඔය සතර මහා ධාතු රූපම කියක් යන්නේ එන්න කොහොමද? දැන් කාර් එකකට යන්න එන්න බැයිද? ඔව් යන්ත්‍රය ක්‍රියා කරන පුද්ගලෙක් ඉන්නවා. දැන් ආරෝ කාර් හදලා තියෙන්නේ ওই Singapore පැත්තේ. ඩ්‍රයිවර් නෑ. හැම දෙයක්ම හොන් එක ගහනවා, අයින් කරනවා, බ්‍රේක් ගහනවා, බඩේ කැක්කුම කමරුවක් තියෙනවා නම් පෙන්නනවා වගේ ඇතුලේ මොනවා හරි වයර් ෂෝට් එකක් හරි මොකක් හරි තියෙනවා ස්කෑන් කරලා මෙන්න මෙතන ලෙඩේ තියෙන කියලා පෙන්නනවා. හරිද? කොකොමද ඕව කරන්නේ කවුද? කෙනෙක්ද? ඒ වගේ එතන සතර මහා ධාතු රූප පිටියේ අවකාශ ධාතු තුල චලනය වෙනවා. එතකොට ඒ සතහන් ඇසිඳි පිටට එනකොට අපි ඒවට නිමිති ගත්ත විදිහම නිමිති හම්බ වෙනවා. ඒ
නිස්සකට මනවල තිබුණා වාසේ ඒ කාර්යගෙන ඒකේ උපාදාය ඒකේ කෞශෝල අරගෙන හිතේ තියනවා කියලා මේ රූපය මෙතන තියනවා. ඊපස්සේ ඒ කාර්යගෙන චිත්ත සම්ස්කාරයද ඒ
රූපය ඒක තමයි දැන්
කියන්නේ ඒකත් එක්ක ගනුද
මෙතන මහ භූත ටිකයි උපාදාය රූප ටිකයි දෙකක්.
ආ ඒක තමයි.
හරිද? අවකාශ ධාතුව තුළ සතර මහා ධාතු රාශි වෙලා තියෙනවා. ඒ දිහා බලනකොට අපි බලපු කම නිසා සතර මහා ධාතු මේ මෑඩියක් අපිට පේනවා වර්ණන ගන්න. අපි අහකට යනකොට අර මම ඉස්සරම කියන්නේ වැලි කැට තියෙන තැනක බලනකොට කන්දක් පේන්නේ. දැන් අපි කන්ද මතක තියාගෙන හිත හිත හිතියට අතන දැන් තියෙන වැලි කැට. අපි හිතන කන්ද නේ ආයෙත් කා වැලි කැට ටික ඇදියා බැලුවොත් කන්දක් පේන්න තියෙන හේතු ටික නැතුව නෙමෙයි. අපි අහකට යනකොට කන්දක් තියනව නෙමෙයි. නමුත් ඒ දිහා බැලුවොත් කන්දක් නැවෙන්න තියෙන හේතු ටික එතන නැද්ද? තියෙනවා. වැලි කැට ටික තියෙනවා. ආයෙත් වැලි කැට ටික දිහා බලනකොට කන්දක් පේන්නේ. අපි හිතාගෙන හිටියද කන්දක් දිහා බලනවා කියලා නෑ. අපි බලන්නේ වැලි කැට දිහා. වැලි කැට දිහා බලනකොට කන්දක් පේනවා. අපි කන්ද හිතේ තියාගෙන ගියාට ඒ වගේ සතර මහා ධාතු වැලි කැට වගේ සතර මහා ධාතු දිහා බලනකොට මෙහෙම වර්ණ සටහනක් හැදතලයක් පේනවා. අපි අහකට යනකොටම මේ පෙනෙන සිද්ධිය නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා පෙනෙන සිද්ධිය අපි සිහි කර කර ඉන්නවා. හැබැයි මේ වගේ සිද්ධියක් පහල කරගන්න පුළුවන් වැලි කැට වගේ ආයුධවලුත් මේ වගේ හැඩයක් නිර්මාණය කරන්න පුළුවන් සතර මහා ධාතුව තුල අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව රාශි වෙලා තියෙන රූප මිටියක් නැහැ කිව්වා නෙමෙයි තියෙනවා. මේ පෙනෙන සතහන හැම වෙලාවම කෙනා කෙනාගේ දර්ශනයට සාපේක්ෂව උපදින්නේ.
කන්නාඩි
උපමාවක්. ඒ කියන්නේ වැලි කන්ද පෙනෙන්නේ වැටේ බලන කම නිසාමයි වැලි කන්ද පෙනෙන්නේ.
ඒක නිසා සතර මහා ධාතුව තියෙනව හෝ නැහැ කියන එක අදාළ වෙන්නේ නැහැ
නේද? අදාළ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ ලියහ ගන්න මේ කතා කරන්නේ අපිට කන්නාඩියක් අවශ්‍ය වෙන්නේම නැහැ. ඡායාවක් පරිහරණය කිරීමේ අවශ්‍යතාවයක් නැත්තම්. ඒ වගේ මේ වර්ණ සටහනක් උපාදාන කරගෙන තියෙන මේ ගතිය නැති වුණොත් සතර මහා ධාතුව ගැන කරන කතාවද අවශ්‍ය නැහැ. අපිට දැකපු දේ නිරුද්ධ වුණොත් එතකොට තාම කොච්චර සිය වතාවක් දැක්ක සිය වතාවක් පෙනේ. ඊගාවට මේ රූප ටික අවකාශ ධාතුවේ ඕන තරම් එහාට මෙහාට චලනය වෙන්නත් පුළුවන් කෙනෙක් පුද්ගලෙන් නොකොට. දැන් රොබෝලය කෑම පිඟම් උසගෙන යන හොටෙල් වල වේටර් ළමයි වැඩ කරන්නේ.
දැන් අර කුටියට
ලී තෝරනවා කියන්නේ. එතකොට මම දැන්
දන්නවා.
හරි, ඒවට උත්තර ඔක්කොම හැමෝම ඔබතුමිය දැන්.
හරි.
මොකද දැන් අපිව මේ මෙතන මනසේ තියෙන සිද්ධාන්ත ටිකට ගලපලා ඔක්කොම කෙටි උත්තර ටිකක් නේ මම දුන්නේ. කියලා දුන්නේ. ওই ටිකක් භාවිත කරන්නකො. සම්මා දිට්ඨිය ලක්ෂණය තමයි ඉතින් ප්‍රශ්න ටික ලෙහලා දෙන එක. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව નિවර්දි වුණොත් ඔබතුමියව අසංකත ධාතුවටම අරගෙන ගිහිල්ලා නතර වෙ මිසක ඒක මෙහා රැඳෙන්නේ නැහැ. ඒක එහා ධර්මයක් નિවැරදි නම් මත්ේ කරන්න කරන්න ප්‍රශ්න එන්න බැල්ලෙහෙන්න ඕනේ. තව එක ලෙහන්න කෙනෙක් ඉන්න ඕනේ නෑ. ඔබතුමියටම ලෙහ ගන්න පුළුවන් වෙන්න ඕනේ ওই ප්‍රශ්න ටික ඔක්කොම. ඔබතුමේ සීලයක පිළිපැදලා සමතකමට හා වඩවඩ ඔය මනස තුල තියෙන නිමිති ටික මම ඔය කියපු දේ ඇත්ත වෙන්නේ නැති වෙන්න ප්‍රතිඋත්තර බඳින්න නැතුව අනිත්‍ය වශයෙන් බලන්න. දන්නවා මේක කරන්න මොකටද? ඊතර යුරේ තියෙනවා මෙන්න මෙහෙම සත්‍ය ලක්ෂණයක් මෙතනට ලඟන්නේ. ඔච්චරයි අවශ්‍ය. ඒ ටික දැනගෙන මේ ටික කරන්න ඉදිරියට එන එන හැම ප්‍රශ්නකටම උත්තර ඔබතුමියටම નિરાයාසයෙන් ලැබේ. નિરાයාසයෙන් නෙමෙයි ওই ධර්මතාවයෙන් ලැබේ. ඔබතුමිය යම් තැනක් ඉතාම નિවැරදි නම් යමක් කරන්ඩ කරන්ඩ ප්‍රශ්න එනවා නම් ඒක නිවැරදි නෑ. කරන්ඩ කරන්ඩ ප්‍රශ්න ලෙහෙන්න ඕනේ. කරන කරන වාරයක් ගන්න ඉදිරියට යන්න යන්න තිබුණු ප්‍රශ්න එකින් එක ලිහිලා යන්න ඕනේ. මේ ටික ඉගෙන ගත්තාම වෙන ගුරුවරයෙක් කෙනෙක් අහල පහලක නැතත් මේ ධර්මතාවයේ සුවක්හතන ඔබතුමී නිවන් දකින්න ඕනේ. එහෙනම් ওই ප්‍රශ්න හැම එකකම උත්තර තියෙන්නත් ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේකින් කමඨහනක් අරගෙන ස්වාමීන් වහන්සේලා කැලේට ගිය සමහරට එන්නේ ආපහු රහත් වුණා කියලා කියන විතරයි. දැන් මේ ටික කළා ඊට පස්සේ මේක කොහොමද? දැන් මේක කළා ඊට පස්සේ කොහොමද කියලා අහන්න ඕනේ. අපි තාම අවිද්‍ය සම්පස්යෙන් උපන් ලෝකේ ඇත්ත වෙච්ච ගෙඩි පිටිම රළු තැනක මනස තියාගෙන සියුන් සිද්ධාන්තයන් කොහොමද 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 කියලා අහනකොට අදට අපිට ඒක ගැලපෙන්නේ නැහැ. ඈ මේ වගුව හැරලා අර වගුවට ගියම ඊගාව දුර පෙනේ. එහෙනම්ද ওই ටිකට එයියා. හොඳ එහෙනම්.
ඔය අද කියපු පරයය බලන්නේ ශුන්‍යතාවයේ පැහැදිලි නම් වැඩිපුරම නේද සමහරවිට නැත්නම්
පැහැදිලි කියන්නේ තමන්ට තාම පේන්නේ නැමයි
පේන්නේ නැහැ
ඒ වුණත් නමුත් තමන්ට අනුමාන ඥානයක් තියෙනවා බුදුහාමරගේ වචනයත් විශ්වාසයි ඇත්තටම බාහිර මෙන්න මෙහෙම සිද්ධාන්තයක් තියෙනවා කියන එකේ ඇදහිම් මාත්‍රයක් තියෙන ඒක තමයි යාට තියෙන හයිය මානසික තියෙන විතරක ටිකට පහර දෙන්න තියෙන හයිය මොකද සත්‍ය අවබෝධය කියලා කියන්නේ මනස තුල හැකියාවක් නෙමෙයි ලෝකයේ හැමදාම පැවතුණු ඇත්තක් ඒ ඇත්තට අපි ළඟ වෙන්නයි ඕනේ. මනස සමාන වෙන්න ඕනේ ඒ ඇත්තට. මනස තුල තියෙන්න බෑ තව ඉන්නවා තියනවා කියලා පුද්ගල ලෝකයක්. දැන් අපේ මනස තුල එහෙම දෙයක් තියෙනවා චක්කුණත්ත රූපණත්ත සෝතණත්ත සද්ධානත්ත කියලා බුදුහාමුදුර ආයතන ටික අනාත්මයි කියනවා. අපිට දැනෙනවා නෑ ආත්මීය පුද්ගලෝ ඉන්නවා කියලා. දැන් දෙකක් මේ සත්‍යයට අපේ මනස යාවෙන්න ඕනේ. එහෙනම් මේ බොරුව ඇතුළු නොවෙන්න. බොරුව මිදෙන්න තමයි සීල සමාධි ප්‍රඥා
තියෙන්නේ.
ඊගාව පියවර කියන්නේ මේක තමයි ඍජුම උත්තර. දැන් අපි ඉස්සර කතා කරපු දේවල් ගත්තහම වැටෙන පූර්ව භාගපතේ. ඒ කියන්නේ තාම අපි බාහිර සත්‍ය ලක්ෂණය ඒ කියන්නේ ඇත්ත ඇති ඇති පවතින ටිකයි හිතලා තියෙන. නමුත් ඒක ඇත්ත. නමුත් ඇත්ත උනාට ලං වෙන්න බැයි නම් හිතෙන්ට. ඒ ඇත්ත නොදන්නා කම නිසා හටගත්ත බොරුව අතහරින ක්‍රමයක් තියෙන්න බෑ. මේ පිටියෙන් එහා පැත්තේ මෙහෙම ඇත්තක් තියෙනවා කියලා අහගත්තා. හැබැයි පේන්නේ නැහැ. වැහිලා මේ බැන්නේ. දැන් ඔය ඇත්ත ඔයාට පේනවා මේ බැම්ම අයින් කෙරුවා කියලා ඔබතුමියට අඳු මිටි කැටි පොළු ටිකක් දෙන්න වෙනවා ඇත්ත බලන්න මේ බැම්ම කඩන්න. ඒ වගේ සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිවික්සාවක් දෙන්න වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මෙදෙල. එතකොට ওই ටික අතහැරනකොට ඇත්ත කෙනෙක් නිවන.
ඒක සමහරවිට දැන් නීලා දුබවගේ ඇස් ඉදිරියට දුක්ඛා කාවොත් ආපහු මේ පරණ විදිහටද ඒ විපුදියා බලන්නේ නැත්තම් ඒකත්
නෑ. ඔබතුමියට තියෙන්නේ ඇස් ඉදිරියට ආවත් ඔබතුමිය දන්නවා මෙතනින් ඉවත් වෙනකොට මෙහි ඇහැ අනිත්‍ය රූපය අනිත්‍ය චක්ඛුඥාන ඔබතුමාට ඇහැ කුච්චර ආස්වාද රහිතද මොනතරම් අනිත්‍යද මොනතරම් තුච්ඡද කියන එක තේරෙනවා. එදා අනිත්‍ය කියන වචනේ සැබෑවටම තේරෙනවා. මෙහෙම බලලා අනිත් පැත්ත බලනකොට දැකපු දෙයක් නැත්තම් අන්න එදාට ඔබතුමියට ඇහැ කියන එක මෙච්චර කිටි ඖෂධ රූපේ චක්ඛුඥානේ මෙච්චර කිටි ඖෂධ තියෙන්නේ කියන උත්තරේ හරියටම අනිත්‍ය දකින්න එදාට එතෙක් ඔබතුමීට ඇහැ රූපී අනිත්‍යද පේන්නේ නැහැ. අනිත්‍යයි කියලා වචන කිව්වොත් නිට්ටිය. දැකපු දෙය තියෙනවා නම් දැකපු ඇහත් තියෙනවා වෙන්න දෙපෙ. දැන් දැකපු රූපය ඔබතුමීට දැන් කාර් එක දැකපු කාර් එක තියෙනවා නම් ඔය කාර් එක දැකපු කාර් එක තියෙනවා කියනකොට දැකපු ඇහත් තියෙනවා කියලා තියෙනවා. චක්කු විඥානයක් තියෙනවා කියලා තියෙනවා. චක්කු සංපස්සයක් තියෙනවා කියලා තියෙනවා. චක්කු සංපස්සේ මොකක්ද වේදනා සංඥා චේතනක් තියලා තියෙනවා. මොකද පෙනුනේදී යමක් පේන්න ඔය ටික ඔක්කොම උදව් වුණා නම් පිනුම් දෙය තියෙනවා ඔක්කොම ටික තියෙයි. ඔබතුමියට අතීතේ නිරුද්ධයි කියලා කියන කාලය ගිහිලා දැකපු දෙය තියෙයි කියලායි කියලා තියෙන්නේ. එතකොට ඒකම බොරු. අතීතේ නිරුද්ධයි නම් දැකපු රූප ඒ කියන්නේ අපි මොන රූපයක් දැක්කහම මේ රූපේ තමයි විඳින්නේ. රූපයයි හඳුනන්නේ. රූපයටයි බැඳුර කියලා හිතන්නේ. රූපයයි දැනගන්නේ. රූපේ නැති වුණොත් වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංකාරයක් නැහැ දැනගන්නලත් නැහැ. රූපේ ඉතුරු වුණොත් වේදනාවත් ඉතුරුයි, සංඥාවත් ඉතුරුයි, සංකාරයත් ඉතුරුයි, විඥානයත් ඉතුරුයි. ඒ රූපේ ඉතුරු වෙනකොට ඒ රූපේ විඳපු ගතියත් ඉතුරුයි මුතුනේ. රූපේ හඳුනුපෙ හැටිත් ඉතුරුයි. රූපෙට හිතපු හැටිත් ඉතුරුයි. රූපේ දැනගත්ත විදිහත් ඉතුරුයි මුතුනේ. රූපය නිරුද්ධ වුණොත් විඳින් හැඳින් චේතන ඔක්කොම නිරුද්ධ වෙනවා. එතකොට ආපහු දකිනකොට එයා දන්නවා කන්නාඩි ගාවට ගියේ හින්දා මේ ඡායාව ගන්නවා වගේ. සතර මහා ධාතු රූපෙට ඇස් ඉදිරිපිට ආවක හින්දා මේ වගේ සටහනක් පහළ වුණා කියලා දන්නවා. ඉස්සෙල්ල සටහන නෙමෙයි. කන්නාඩියට සිය සැරයක් ලැබුණොත් සිය සැරේම වැටෙන ඡායාව සමානව පෙනේ. නමුත් ඉස්සෙල්ල ඡායාව නෙමෙයිමයි කියලා තියෙනවනේ. ඒ වගේ නිහල් මහත්තයා ඇස් ඉදිරිපිටින් සිය සැරයක් දු සිය සැරේම ඡායාව පෙනේ. එහෙනම් වාත් කියන්නේ ඔබතුමිය තේරන භාෂාවෙන් කියන්නේ සතර මහා ධාතු රූපෙට ඇස් ඉදිරිපිටින් යන සිය වතාවක් ගන්න ඔය හැඩේම පෙනේ. නමුත් සිය වතාවෙම ඔබතුමිය නිරෝධි ගන්න නැත්නම් සිය වතාවක් දැකපු එකම කෙනෙක් ඉදි. එකම දේ සිය වතාවක් කරනකොට ඒක කෙනෙක් වෙනවා. අනිත්‍ය සංඥාව මත ආත්ම සංඥා වෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි කියන තුනම එකට තියෙනවා. අනිත්‍ය නම් දුකයි අනාත්මයි.
වචන පැහැදිලි කිරීමක්. ශුන්්‍යත අනිමිත්ත ශුන්්‍යත අපලිත කියමු සමිනාස. ශුන්්‍යත කියන වචනේ සත්පුද්ගල බවක් ද්‍රව්‍ය කාරණා බවකින් තොරයි
කියන්නේ.
ඒකටම නේද සමිනාස අනාත්මය කියලා කියන්නේ. ඒ වචන දෙකට ඇයි එතන වචන දෙකක් ශුන්්‍යත අපලිත?
දෙකයි. අනාත්මයෙන් බලබලා හිටියොත් අනාත්මයෙන් බලන පරියායයේදී යාට කියනවා සත්තු පුද්ගල කිසිවක් නැති ශුන්්‍යත ලක්ෂණයක් යාට පැහැදිලි වෙනවා. ඊගාවට අපනහිත දුක්ඛ සංඥාවෙන් බලබලා හිටියොත් සැප වශයෙන් එන ප්‍රාර්ථනා කොටුතු කිසිවක් මේ තුල නැහැ කියලා එක එක කියන පරියාය. අනිත්‍ය වශයෙන් බැලුවොත් දැකපු හැම දෙයක්ම නැති වෙලා නිමිති වශයෙන් ගන්න කිසිවක් නැහැ. හැබැයි ශුන්්‍යත කියනකොට අපනහිත අනිමිත ලක්ෂණ දෙකත් ඒකේ තියෙනවා. අනිමිත කියනකොට ශුන්්‍යත අපනහිත ලක්ෂණ දෙකත් ඒකේ තියෙනවා. කෙනා කෙනාගේ ගමම් වල නුවර පාරනොත් ඇවිල්ලා කොළඹට ගියයි. ගාලු පාරනොත් ඇවිල්ලා කොළඹට ගියයි. හයි ලෙවල් පාරනොත් ඇවිල්ලා කොළඹට ගියයි. එතකොට මීගොම් පාරනොත් ඇවිල්ලා කොළඹට ගියයි. ඒ ප්‍රධාන පාරවල් හතර විතරයි මම හිතන්නේ තියෙන හතරයිද පහයිද කොහෙද තියෙන්නේ කොළඹට නගරට එන්න අන්තිමට කොළඹ නගරේ එකයි. නුවර පාරෙන් ආවා කිව්වත් කාළු පාරෙන් ආවා කිව්වත් හයිලවල් පාරෙන් ආවා කිව්වත් එයා ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? කොළඹ නගරෙට. ආවම ඒක වෙනසක් නැහැ. ඒ කෙනා කෙනා ආපු ඔහා කොහෙන්ද මං නුවරින්ද ආවේ කියලා ආපු ගමන් මග කියන්නේ. ඒ වගේ නිවන චේතෝ විමුක්තිය එකයි. අනිමිත්ත සුඤ්ඤ තප්පනිහිත කියන තැනකට ආවහම හැමෝගේම මනස කිලසුන්ගේ ආශ්‍රයෙන්ගේ මනස නිදිලා මේ දර්ශනයට ඇවිල්ලා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ නිදිලා.
උදේවැය කියන්නේ දෙක මනස.
උදේවැය කියන්නේ පංච උපාදාන ස්කන්ධේ ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි. ඒ කියන්නේ තව පැත්තකින් gedara නැත්තම් දරුවා කවුරු හරි සිහි වෙනකොටම ඔබතුමිය තක් ගලපුව මේ පංච උපාදාන ස්කන්ධයක් නේද? පංච උපාදාන ස්කන්ධයක් කියනකොට තක් ගල දන්න බාහිර තියෙන ගන්නේ මේ අවිද්‍යාවෙන් හදාගත්ත එක. පංච උපාදාන ස්කන්ධය නේද? උදේවැය බලන්න. පිනුණු දෙයි රස විඳ ගැනීම අනුව බලපු දෝෂිට නේද මාතුල මෙහෙම එකක් හැදිලා තියෙන්නේ. හටගත් දේ නැති වෙනවා කියලා නොදැක්ක දෝෂිට නේද මේ හැදිලා තියෙන්නේ උදේ බලන. ඈ වැයට බලන පිනෙන දේ රස විඳ ගැනීම අනුව නොබැලුවනම් මේ ඇති බවට රැඳෙන්නේ නැහැ නිමිත්ත. හටගත් දේ නැති වුණා කියලා දැක්කනම් රැඳෙන්නේ නැහැ මේ නිමිත්ත. මේ නිමිත්තේ උදේවැය බලනවා අර දකින වෙලාවෙදි රැවටුනකම හින්දායි මේ ඇති උනේ. දකින්න වෙලාව රැවට ගාම නැති වුණා නම් එහෙම නිමිති හිටින්නේ නැහැ. ඒ පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ දකින්නවා එක තමයි තියෙන කෙටිමම ක්‍රමය. එතකොට වෙන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධිට උපාදාන වෙන්න බැහැ. පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ පෙන්නකොට ඒක ඇත්ත වෙලා හැසිරෙන්න බැහැ. දරුවා කියලා සිහි වෙනකොටම යාළුවා කියලා සිහි වෙනකොට පංච උපාදාන ස්කන්ධය. ඒක දන්නවද? තමන් තුල සකස් වෙච්ච එක. ඒක ඇති උනේ කොහොමද? ඇහැට පෙනෙන දේ අනේ මගේ යාළුවා නේද මෙයා මෙහෙම කෙනෙක් නේද කියලා පෙනෙන දෙයට හිතපු කම නිසායි මේ පෙනෙන දෙය ඇති බවට මං ගාව හිතේ. එතකොට එයා දන්නවා පිනෙනදී රස විඳ ගැනීම ගැන නොබැලුවා නම් පිනෙනදී හටගෙන නැති වෙනවා කියලා දැක්කන මේ වගේ නිමිත්ත සිටින්නේ නැහැ නේද? වැයටත් බලනවා. එතකොට මෙහි පංච උපාදානස්කන්ධයක් ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි දන්නවා. ඒක ඇත්ත කරගෙන කටයුතු කරන්න. අරහෙ නිවන පේනවා.
බැහැ කියන්නේ
අර එහෙම බැලිය නැත්තම් මේක ඉන්නේ නැහැ කියන එක. ඉන්නේ නැහැ කියන බලන්න. මම හිතුවා ඇති
වුණාට
පස්සේ නැති. නෑ නෑ. හරි හරි. පංච උපාදානස්කන්ධය ඇති වෙන නැති වෙන හැටි. ඇති වෙච්ච එක නැති වෙන හැටි නෙමෙයි. ඇති වෙච්ච එක ඇති වෙන්නේ නැති හැටි. ඇති වෙන එක නැති වීමයි දෙකක්. ජාති නිරෝධයත් හටගත් දෙයක නැති ඒ කියන්නේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. මේ ගහ ඇති වෙච්ච එකක් මේක නැති වෙන්න පුළුවන්. ඇතිවීමම නැති වුණොත් නැති වෙන්නේ නැහැ.
ඇතිවෙන්න දෙයක් නැහැ නේද?
කොයි දේ හටගත්තේ නැති හින්දා නැතිවීම නැහැ.
ඒකද වැය කියන්නේ?
වැය කියන්නේ ඇති වෙන හැටි
දැනගෙන
දැනගන්නවා. මෙහෙම නොකළොත් මෙහෙම වෙන්නේම නැහැ. උපදින්න. ඒක
තමයි
වැය කියන්නේ. ඇයි පංච උපදන ස්කන්ධය වැය නැති වෙන හැටි නෙදන්නේ? දැන් වෙන එක නැති වෙන්නේ. ඔව්. දැන් ඇති වෙච්ච හැටි ගත්තාම ඒකට ප්‍රතිපක්ෂයි ඒ විදිහට හැසිරුනේ නැත්තම් මේක ඉන්නේ නැහැ. උදේට සාපේක්ෂව නේ වෙයි.
මම
මේක නරගිතේ නෑ කවුරු හරි කියලා නැති වෙන විදිහට අනිත්‍යට වගේ කොහෙද? නෑ එතකොට හේතු එකනේ. හේතුව ගැන අපිට අවබෝධයෙන් නැහැ. දැන් ඇති වෙන සිටුවේ නැතිවීම බැලුවා කියලා මේ හේතුව නිසා නම් ඇති උනේ මේ හේතුව නොවුනනම් මේක නොවෙනවා. පාරකවකට වර්ධසද මේ තමයි තිබුණේ තේ සංහේතු තථාගතව
සංහේතු
ඇත්තටම තේ සං කියලා කියන්නේ අයිතික්ෂා තසබ්දේ 6 වෙනි ඡට්ටි බහුවචනේ 6 වෙනි විභක්ති බහුවචනේ තේ සං කියන්නේ තස්ස කියන්නේ ඒක වචනේ ඔහුගේ තේ සං තේසානම් කියන්නේ ඔවුන්ගේ යම් ධර්මයක් හේතු නිසා හටගත්තා නම් ඔවුන්ගේ හේතුව කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ පංච උපාදාන ස්කන්ධයට හේතුව අවිද්‍යා තණ්හා, අවිද්‍යා කර්ම තණ්හා කියලා හේතු ගොඩක් තියෙනඳයි බහුවචනෙන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ තේසං හේතු තථාගතව ඔවුන්ගේ හේතුව කියන හේතු ධර්මතාව ටික විස්තර කරනවා. තේසං චේ නිරෝධු ඔවුන්ගේ නිරෝධය තේ හේතු නිරුද්ධ කළ මේ ඵලය නිරුද්ධ කරන හැටිත් කියනවා. ඒවන් වාදී මහසමනෝ මේ මහසමන වහන්සේ මේ බදු වාදී. ඒ කියන්නේ හේතුන් නිසා ඵලයක් හටගන්නවා නම් ඵලයන්ට හේතුවක් ඒ හේතු නිරුද්ධ කරලා ඵලය නිරුද්ධ කරන හැටි තියෙනවා. අවිද්‍යාව තණ්හා කියන හේතු නිසා පංච උපාදාන ස්කන්ධය නැවත දුකක් හටගන්නවා නම් මේ දුක පංච උපාදාන ස්කන්ධය නැවත දුකට හේතුවක් ඒ හේතුව නැති කිරීම. දුක නිරෝධින මේ දේශනා කරන්නේ මේ අවිද්‍යාව තණ්හා නැතිකොට මේ දුක නැති වෙනවා කියලා ඔවුන්ගේ නිරෝධයක් කියනවා. කියන එකයි පෙන්නන්නේ. ඒකයි සසර හොඳට පරිභාවිත මනසක් තියෙන කෙනාට අර ටික අහලා 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 නොනක් තියෙන කෙනාට මේ වචනේ ඇහෙනකොට පේනවා ওই වචනේ අර්ථය මෙතෙන්ද තියෙනවා. යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා කියන මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙම හේතුකින් හටගත් එකක් නේ. ඒ හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ කරන්න පුළුවන් කියනකොටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නේද කියන එක තේරෙනවා. අපිට ඔළුව නැති හින්දා අපි හුරු කළ නැති හින්දානේ අපි ওই වචනේ ඇහෙනකොට එක එක තැන්වල තියෙන ගස් මුල් වලටයි, ගෙඩි වලටයි, කොළ වලටයි, නැටි වලටයි එතකොට ඕක තමයි අර ස්වාමිනාංශේ මේ ධම්ම හේතුප තේ සං හේතු තතගුතු අහකෙල් දැන් ওই විභක්තිය කැඩුවා. ඇත්තටම තේ සං කියන්නේ තනි වචන. තේ සං හේතු තතගුතු ඒ සං තමයි හේතුව කියලා තතගුතුන් වහන්සේ කිව්වා. තේ සංචේය නිරුද්ධ. ඒ සං නිරුද්ධ කරන එක තමයි කියලා කිව්වා කියලා තමයි ඔය සං එපා කියලා ගත්තේ. නැත්නම් සං කියන එක රසකනාර්ථයක් එන්නේම නැහැ. සං කියන එක 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 තැන්වල එක එක අර්ථ ඉදෙන්නේ. ඈ සංයෝජන සංකප්ප සම්දික්ටි ඔය විදිහට. ආ දැන් හරි. ඔය කිව්ව බණ ටික පැහැදිලිනේ.
ඔව්.
හරි. ගිලම්පසට කිව්වද? නැහැ ගිලම්පස උපදිනු ඒ ධර්මය පාලනය කරන්න කො ඒ ලොකුම දිනම්පත ඒ කාන්තේ නිවොට නෙමේ
අද තේරුණා
ඒ කාන්තේ නිවන් දකින්න පුළුවන් දැන දැකම විශ්වාසයක් අවශ්‍යම මොකද සත්‍ය අවබෝධය කරගන්න තියන්නේ කියන උත්තරය ගත්තාම හරි සත්‍ය දන්නවා සත්‍යට ලං වෙන්නයි
කියන්නේ
අදහස්නේ හොඳ
යාළුවා තමයි යාළුවා
Thank you.
කියලා.